नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। मज्जिम निकाये ही महाचत्तारीसिक सूत्र බුදුරජාණන් වහන්සේ සමයක සැවැත්නුවර අසල පිහිටි ජේතවනයෙහි අනේපිටු සිටුතුමා විසින් ඉදි කරන ලද අනාථපිණ්ඩිකස්ස ආරාම අනේපිටු සිටුතුමාගේ ආරාමයෙහි වැඩවසන කාලයේ භාගතුන් වහන්සේ භික්ෂූන් නමතනවා. භික්ඛවෝ යනුවෙන් භික්ෂූන් භාගතුන් වහන්සේට ප්‍රතිවචන දෙනවා. පදන්තේ යන්නේ භාගතුන් වහන්සේ මෙන්න මේ ආකාරයට දේශනා කරනවා. අරියං වෝ භික්ඛවේ සම්මා සමාධින් දේසිස්සා ස උපනිසං සපරික්ඛාරං. භික්ෂූනි, ආර්ය වූ සම්මා සමාධිය තොපට දේශනා කරන්න. ප්‍රත්‍ය සහිත වූ, පරිවාර සහිත වූ සම්මා සමාධිය. තං සුනාථ, එය හොඳින් අසන්න. සාදුකං මනසිකරෝත, හොඳින් මෙනෙහි කරන්න, මතක් කරන්න. භාසිස්සාමි, දේශනා කරන්න. ඒවම් භන්තේ, යනුවෙන් භික්ෂූන් ප්‍රතිවචන දෙනවා. එසේය භාගතුන් වහන්සේ. භාගතුන් වහන්සේ ඉන් පසුව මෙන්න මේ ආකාරයට දේශනා කරනවා. කතමෝච භික්ඛවේ අරියෝ සම්මා සමාධි. කුමක්ද භික්ෂූනි මේ ආර්ය වූ සම්මා සමාධිය? ස උපනිසෝ සපරික්ඛාරෝ, හේතු ප්‍රත්‍ය සහිත වූ, පරිවාර සහිත වූ සම්මා සමාධිය කුමක්ද? දෙයති ධම්ම සම්මා දිට්ඨි, සම්මා සංකප්පෝ, සම්මා වාචා, සම්මා කම්මන්තෝ, සම්මා ආජීවෝ, සම්මා වායාමෝ, සම්මා සති. යාකෝ භික්ඛවේ ඉමේහි සත්තංගේහි චිත්තස්ස ඒකග්ගතා පරික්ඛතා. යම් භික්ෂූනි මෙන්න මේ සතක් වූ අංගයන්ගෙන්, මාර්ග අංගයන්ගෙන් සමන්විත වූ සිතෙහි එකඟ බවක් තියෙනවද? සපරිවාර, පරිවාර සහිත බවක් තියෙනවද? අයං උච්චති භික්ඛවේ අරියෝ සම්මා සමාධි. අයං උච්චති භික්ඛවේ අරියෝ සම්මා සමාධි ස උපනිසෝ ඉතිපි සපරික්ඛාරෝ ඉතිපි. මෙන්න මෙයයි භික්ෂූනි ආර්ය වූ සම්මා සමාධිය. හේතු සහිත වූ, නැත්තම් ප්‍රත්‍ය සහිත වූ, පිරිවර සහිත වූ. මෙහිදී භික්ෂූනි සම්මා දිට්ඨිය පූර්වංගමයි. සම්මා දිට්ඨි පුබ්බංගමා හෝති. මේ සියල්ලටම සම්මා දිට්ඨිය තමයි පළමු වෙන්න ඕනේ, පූර්වංගමයි. කතංච භික්ඛවේ සම්මා දිට්ඨි පුබ්බංගමෝ හෝති. කෙසේද භික්ෂූනි මේ සම්මාදිට්ඨිය පූර්වංගම වෙන්නේ? මිච්ඡාදිට්ඨින් මිච්ඡාදික්ඛීති පජානාති. මිත්‍යා දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටියයි දැනගන්නේ සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨින් සම්මාදික්ඛීති පජානාති. සම්මාදිට්ඨිය සම්මාදික්ඛියයි දැනගන්නේ මේ සම්මාදිට්ඨිය. එම නිසා මේ සියලුම මාර්ගයට, නිවන සඳහා යන මාර්ගයට, නිවන් අවබෝධ කරන්නා වූ මාර්ගයට සම්මාදිට්ඨිය පූර්වංගමයි. බලමුකට පහළ වෙනවා. අතමාච භික්ඛවේ මිච්ඡාදිට්ඨි. කුමක්ද භික්ෂූනි මේ මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ? නැති දින්න දෙන දෙහි විපාකයක් නැහැ. දීලා වැඩක් වෙන්නේ නැහැ කියන්නේ. නැති යිට්ඨං විශේෂ යාගවල විශේෂ පූජාවල විශේෂයක් නැහැ. සාමාන්‍ය දෙයක් පූජා කළත් විශේෂයෙන් දෙයක් පූජා කළත් වෙනසක් නැහැ. ඒක තමයි නැති යිට්ඨං කියන්නේ. යාගෙහි විශේෂයක් නැහැ. එහෙම දෘෂ්ටිය තියෙන බොහෝ දෙනෙක් ඉන්නවා. අද අපේ සමාජයේ පවා දෙන දෙහි විපාකයක් නැහැ. මොකටද දෙන්නේ කියලා පිරිසක් ඉන්නවා. සාමාන්‍යයෙන් ඊට වඩා තාම ස්වල්පයක් හොඳ මිනිසුන් පිරිසක් ඉන්නවා. දුන්නට කමක් නැහැ, ඕනට වැඩි නම් දෙන්න හොඳ නැහැ කියලා. අන්න ඒක තමයි මේ කියන්නේ. නැති යිට්ඨං. ඒ කියන්නේ පහනක් පත්තු කළාට කමක් නැහැ. කවුරු හරි කිව්වොත් අපි පහන් 1000ක් පත්තු කරා කියලා අපරාධ තෙල් ටික කාට හරි කණ්ඩ දෙන්න තිබ්බයි සල්වලින් කියලා කියනවා. ඒ මොකද ඒ පුද්ගලයා හිතන්නේ පහනක් පත්තු කළත් එකයි පහන් 1000ක් පත්තු කළත් එකයි. එක බත් මුලක් දුන්නත් එකයි බත් මුල් 1000ක් දුන්නත් එකයි. මහා යාගයේහි විශේෂ ඵල විපාකයක් ගන්නේ නැහැ. ඔහුගේ දෘෂ්ටියේහි යාගය පිළිබඳ විශේෂ දැනුමක් නැහැ. යාගය ප්‍රතිඵලදායක නැහැ. එහෙනම් මහා යාගයක් කියලා කිව්වට නාස්තියක් බව විතරයි පේන්නේ. මෙන්න මේ මිත්‍යා දෘෂ්ටියට කියනවා නත්ති යිට්ඨං කියලා. නත්ති හුතං කියලා කියන්නේ මොකද්ද? පරලෝකේ ලැබෙන්න ඊළඟ ජීවිතයේදී අපිට ලැබෙන්න මේ දෙන දේ හේතු වෙන්නේ නැහැ. යම්කිසි කෙනෙක් මේ ජීවිතේ ලැබීම පිණිස නොවේ මට එන ජීවිතේ පිහිටක් වෙන්න කියලා හිතලා යමක් දෙනවා නම් යමක් කරනවා නම් ඒ ප්‍රතිඵලදායක නැහැ කියලා හිතන මිත්‍යා දෘෂ්ටියට කියන නත්ති හොතම් ආහුති සංඛ්‍යාත දානයක් නැහැ පූජාවක් නැහැ කියලා. හොඳට කල්පනා කරලා බැලුවොත් අපේ සමාජෙත් ඕනතරම් මිනිස්සු ඉන්නවා මෙන්න මේ විදිහ අදහස් තියෙන. සමහර කෙනෙක් පන්සලටත් එනවා. නමුත් වඩා වැඩි දේවල් දෙන්න කියොත් හිතනවා අපු එහෙම දෙයක් දීලා වැඩක් නැහැ. බොහොම ආවමෙන් තමයි දෙන්න ඕන. නැත්තම් භික්ෂුන් වහන්සේලාත් නරක වෙනවා කියලා කියන පිරිසක් ඉන්නවා. ඒ මිත්‍යා දෘෂ්ටිය තමයි ඉති ප්‍රකාශ කරන්නේ. විශේෂ දේවල් දීලා විශේෂ ප්‍රතිඵලයක් නැහැ. මේ තුන්වෙනි අංගය මිත්‍යා දෘෂ්ටිය. නත්ති හුතං නත්ති සුකත දුක්ඛතානං කම්මානං ඵලං විපාකෝ. අපිට ලැබෙන සැප දුක් වලට පෙර කළ කර්ම වල විපාකයක් හේතු වෙන්නේ නැහැ. මේ අහඹුවක් විතරයි. දැන් කෙනෙකුට කවුරු හරි බනිනවනම් දුකක් ඇති වෙනවනම් කරදරයක් ඇති වෙනවනම් ඒ අහඹුවක් විතරයි. දැන් කෙනෙකුට සැපයක් තියෙනවනම් සතුටක් තියෙනවනම් ඒ සියල්ලම අහඹුවක් විතරයි. කලින් කරපු කර්ම මේකට හේතු වෙන්නේ නැහැ කියන මිත්‍යා දෘෂ්ටියට තමයි මේ නත්ති සුකත දුක්ඛතානං කම්මානං ඵලං විපාකෝ කියලා කියන්නේ. නත්ති අයං ලෝකෝ. නත්ති අයං ලෝකෝ කියලා කියන්නේ මෙවැනි ලෝක තව නැහැ. අපි මේ වගේ ලෝකෙක ඉඳලා නෙමෙයි ආවේ. මේ ලෝකෙ විතරයි තියෙන්නේ. මෙතනින් එහා ලෝකයක් නැහැ. බොහෝ අය හිතන්නේ විද්‍යාවෙන් දන්න පෘථුවිය කියලා එකක් තියෙනවා. එතනින් එහාට දෙයක් නැහැ. ජීවය වෙන කොහෙවත් නැහැ. නත්ති අයං ලෝකෝ කියලා කියන්නේ අපි පෙර කොහෙ හරි මේ වගේ ලෝකෙක ඉඳලා නෙමෙයි මෙතෙන්ට ආවේ. මෙවැනි ලෝක වෙන නැහැ කියන එක. නත්ති පරෝ ලෝකෝ ඊළඟ මිත්‍යා දෘෂ්ටිය. අපි මරණයෙන් පස්සේ ඉපදෙන්න වෙන ලෝකයක් නැහැ. අපාය කියලා කියන්නේත් මෙහෙමයි. දිව්‍ය ලෝක කියන්නේත් මෙහෙමයි. මේ හැමෝම හිතාගෙන වැරදියට අර්ථ දක්වනවා මිසක් මේ ලෝකේ රෙන්න වෙන කොහෙවත් නැහැ. නත්ති පරෝ ලෝකෝ කියන්නේ. නත්ති මාතා. අම්මට කරන දේ විශේෂයක් නැහැ. අම්මට කරන හොඳ දේ හෝ නරක දේ හෝ වෙන කෙනෙකුට කරා වගේ තමයි කියලා හිතනවනේ. එයත් මිත්‍යා දෘෂ්ටියක්. නත්ති මාතා. මව් කියලා කෙනෙක් විශේෂයෙන් මව් කියලා විශේෂ පුද්ගලයෙක් මේ ලෝකේ නැහැ. නත්ති පිතා ඊළඟ මිත්‍යා දෘෂ්ටි. පියා කියලා විශේෂ පුද්ගලෙක් නැහැ. මෙන්න මෙහෙම පිළිගන්න අය අම්මට තාත්තට බැන්නත් වෙන කෙනෙකුට බැන්නත් එක හා සමානයි කියලා තමයි හිතන්නේ. එහෙම වෙනවා නම් කොහොමද අනන්තර වෙන්නේ නේද? දැන් අපි දන්නවා පිට පුද්ගලයෙක්ව සාමාන්‍ය පුද්ගලයෙක්ව අපි මැරුවොත් තිරිසනෙක් මැරුවොත් ආනන්තරය වෙන්නේ නැහැ. මිනිස්සෙක් මැරුවොත් ආනන්තරය වෙන්නේ නැහැ. සාමාන්‍ය මිනිස්සෙක් මැරුවොත් සෝවාන් වහන්සේ නමක් මැරුවොත් එම ආනන්තරය වෙන්නේ නැහැ. සකදාගාමි වහන්සේ නමක් මැරුවොත් ආනන්තරය වෙන්නේ නැහැ. අනාගාමි වහන්සේ කෙනෙක් මැරුවොත් ආනන්තරය වෙන්නේ නැහැ. නමුත් රහතන් වහන්සේ කෙනෙක් මැරුවොත් ආනන්තරය වෙනවා. නමුත් ළඟම ඉන්න අම්මා මැරුවොත් ආනන්තරය වෙනවා. එතකොට අම්මා කියලා විශේෂ පුද්ගලෙක් නෙමෙයිද? අම්මා කියන විශේෂ පුද්ගලෙක් වෙනවා නේද? මාර්ගඵලයක් හින්ද නෙමෙයි ආනන්තරය වෙන්නේ. අපට බලවත්සේ උපකාර කරපු හින්දා ඒ මම නැමති පුද්ගලයා විශේෂ නිසා තමයි එහෙම වෙන්නේ. නමුත් බොහෝ මිනිසුන්ගේ තියෙනවා එහෙම මිත්‍ය දෘෂ්ටිය. අම්මට කරත් හොඳ දෙයක් කරත් නරක දෙයක් කරත් විශේෂයක් නැහැ. තාත්තටත් එහෙම තමයි. ඒ මම පියා පිළිබඳ විශේෂයක් නැති බව මේ මිත්‍ය දෘෂ්ටියට. නත්ථි සත්තා ඕපපාතික, මේ ලෝකෙහි ඇති කිසිම දෙයක් සම්බන්ධයෙන් මේ ලෝකෙ ඇති කිසිම දෙයකට සම්බන්ධයක් නොමැතිව ඉබේ පහළ වෙන ජීවීන් කොටසක් නැහැ. වෙන ලෝකෙක හෝ කිසිම දෙයක් සම්බන්ධ නැතුව අම්මෙක් තාත්තෙක් නැතුව ඉබේ පහළ වෙන සත්ව කොට්ටාශයක් නැහැ කියලා පිළිගන්න එක තමයි නත්හි සත්තා ඕපපාතිකා කියලා කියන්නේ. දසවෙනි මිත්‍ය දෘෂ්ටිය තමයි නත්ථි ලෝකේ සමන බ්‍රාහ්මණා, මේ ලෝකේ ශ්‍රමණ බ්‍රාහ්මණෙක් නැහැ. ඇයි ශ්‍රමණෙක් කියන්නේ? ශ්‍රමණෙක් කියන්නේ සංසුන් හින්දා සමණය වෙලා තිනේ. ඇයි බ්‍රාහ්මණ කියන්නේ? උසස් හින්දා. නත්ථි ලෝකේ සමන බ්‍රාහ්මණා කියලා කියන්නේ මේ ලෝකේ ශ්‍රමණ බ්‍රාහ්මණෙක් නැහැ. සමග්ගතා සම්මා පටිපන්නා, හිත යම් කිසි එකඟතාවයකට පත් කරගත් මනාකොට පිළිපන් ශ්‍රමණ බ්‍රාහ්මණෙක් නැහැ. කවුද? යේ ඉමංච ලෝකං පරංච ලෝකං, යමෙක් මේ ලෝකයේ සහ අන්‍ය වූ ලෝකයන් සයන් අභිඥා සච්චිකත්ව ස්වකීය ශක්තියෙන් ස්වකීය හැකියාවෙන් සාක්ෂාත් කරගෙන අවබෝධ කරගෙන පවෙදින්ති අන්‍යයන්ට දේශනා කරන්නාව. කවුද මේ නැහැ කියන්නේ? සම්මා සම්බුදුවරයෙක් කියලා පුද්ගලෙක් නැහැ කියලා තමයි මේ මිත්‍යා දෘෂ්ටි. තමන්ගේ හැකියාවෙන් මනාකොට පිළිපැදලා සිත එකඟ කරගෙන ස්වකීය ශක්තියෙන් මේ ලෝකය සහ අන්‍ය වූ සියලු ලෝකයන් දැනගෙන අනුන්ට දේශනා කරන පුද්ගලෙක් නැහැ, ශ්‍රමණ බ්‍රාහ්මණෙක් නැහැ කියන දසවැනි මිත්‍යා දෘෂ්ටිය. මෙන්න මෙයයි මිච්ඡා දිට්ඨි කියලා කියන්නේ. මොකක්ද භික්ෂූනි සම්මා දිට්ඨිය කියලා කියන්නේ? කතමාච භික්ඛවේ සම්මා දිට්ඨි. සම්මා දිට්ඨිම් පහම් භික්ඛවේ ද්වායං වදාමි. භික්ෂූනි සම්මා දිට්ඨියමම දෙවිදියක් කියලා කියනවා. මොකක්ද මේ දෙවිදිය? අත්ථි භික්ඛවේ සම්මා දිට්ඨි සාසවා පුඤ්ඤ භාගියා උපදිවේ පක්ඛ. භික්ෂූනි සම්මා දිට්ඨියක් තියෙනවා සාසවා, ආශ්‍රව සහිත කෙලෙස් සහිත වූ. ආශ්‍රව කියන්නේ මොකද? කෙලෙස්. කෙලෙස් සහිත වූ පුඤ්ඤ භාගිය. මොකක්ද මේ පුඤ්ඤ භාගිය කියලා කියන්නේ? පින් පැත්තේ තියෙන, ඒ කියන්නේ හොඳ පැත්තේ තියෙන. උපදිවේ පක්ඛ කියලා කියන්නේ මොකද්ද? උපදි සංඛ්‍යාත වූ විපාක සහිත. උපදි කියන්නේ මොකද්ද? අනාගතයේ ලැබීමට බලාපොරොත්තු වෙන දේවල් වලට හේතු වෙනවා, ආධාරකයක් වෙනවා. උපදි කියන්නේ ඒකයි, ආධාරකයක් වෙනවා. අපි කියන්නේ අපි කැමති වහලෙ අල්ලන්න. නමුත් මේ ඉන්න උසට වහලෙ අල්ලන්න බෑ. යම්කිසි උස මේසයක් හරි ඉනිමකක් හරි ගෙනාවොත් එය ආධාරකයක් වෙනවා. ඒකෙ උඩ ඉඳගෙන අපිට වහලෙ අල්ලන්න. අන්න ඒ වගේ මෙන්න මේ මුලින් මුලින් කරන දේවල් පසුව ලැබෙන්නා වූ දේවල් වලට ආධාරකයක් වෙනවා. උපදී විපාක සහිත වූ කියන්නේ ඒක. මේ තමයි පළවෙනි සම්මා දිට්ඨිය. අත්තිභික්කවේ සම්මාදිට්ඨි සාසවා පුඤ්ඤභාගිය උපදිවේපක්ඛ. සම්මාදිට්ඨියක් තියෙනවා, කෙලෙස් සහිත වූ පින් පැත්තේ තියෙන උපදිවිපාක සහිත. අත්තිභික්කවේ සම්මාදිට්ඨි අරියා අනාසවා, භික්ෂූනි සම්මාදිට්ඨියක් තියෙනවා ආර්ය වූ අනාශ්‍රව වූ. ආර්ය කියන්නේ පෘථග්ජන භාවයේ නිහල නිසා. අනාශ්‍රව කියන්නේ කෙලෙස් නැති ලෝකුත්තර මග්ගංග ලෝකයෙන් එතර වීමට හේතු වෙන මාර්ගෙහි මාර්ගසිතෙහි අංගයක් වූ සම්මාදිට්ඨියක් කියනවා. මෙහිදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, කතමාච භික්කවේ සම්මාදිට්ඨි සාසවා පුඤ්ඤභාග්‍ය උපදිවේපක්. කුමක්ද භික්ෂූනි මේ කෙලෙස් සහිත වූ පින් කොටසට අයත් වූ උපදිවිපාක සහිත වූ සම්මාදිට්ඨිය? අත්ති දින්නම් දෙන දෙහි විපාකයක් තියෙනවා කියලා හිතන්නේ. අත්ති යෙට්ටම් මහා යාගයේහි විශේෂ විපාකයක් තියෙනවා. අත්ති හුතම් කියලා කියන්නේ ආහුති සංඛ්‍යාත දානෙහි ඵලයක් තියෙනවා. ඊළඟ භවයේදී ලැබෙන්න දැන් දන් දෙන්න පුළුවන්. එහෙම තමන්ගේ වස්තුව ඊළඟ භවයට යවන ක්‍රමයක් තියෙනවා. අත්ති සුඛත දුක්ඛඨානං කම්මානං ඵලං විපාකෝ. අපිට ලැබෙන සැප දුක් වලට පෙර කළ කර්මය හේතු වෙනවා. කර්මෙහි විපාකේ හේතු වෙනවා. අත්ති අයන් ලෝකෝ. මෙවැනි ලෝක තව ගොඩක් තියෙනවා. මෙවැනි බොහෝ ලෝක තියෙනවා. අත්ති පරෝ ලෝකෝ. අපිට මරණයට පස්සේ ඉපදෙන්න තැනක් තියෙනවා. මීට අසමාන වූ සමාන වූ හෝ අසමාන වූ හෝ වෙනත් ලෝක බොහෝ ගණනක් තියෙනවා. අත්ති මාතා අත්ති පිතා. මව පියා යනුවෙන් විශේෂ පුද්ගලෝ දෙන්නෙක් මේ ලෝකේ ඉන්නවා. අත්ති සත්තා ඕපපාතික. ඕපපාතික සත්වෝ කියලා පහළ වෙන මවෙක් පියෙක් නැතුව පහළ වෙන සත්ව කොට්ටාසයක් ඉන්නවා. අත්ති ලෝකේ සමන බ්‍රාහ්මණා තමග්ගතා සම්මාපටිපන්නා. මේ ලෝකේහි සමන බ්‍රාහ්මණයෙක් ඉන්නවා යහපත් ආකාරයට පිළිපදින. යේ ඉමංච ලෝකං පරංච ලෝකං සයං අභිඤ්ඤා සච්චිකත්වා පවෙදෙන්ති. ඔහු මේ ලෝකේ සහ අන්‍ය වූ ලෝකයන් තමන්ගේ ශක්තියෙන්ම අවබෝධ කරගෙන අන්‍යන්ට දේශනා කරනවා. මෙයයි භික්ෂූනි සම්මාදිට්ඨිය. කෙලෙස් සහිත වූ පින් කොටසට ආත් වූ උපදීපාක සහිත වූ. හොඳයි, අපි බලමු මේ සම්මාදිට්ඨිය ගැන. දැන් මේ කෙලෙස් සහිත කොටට අයිති වෙන්නේ මොන ක්‍රියාවන්ද? මේ කෙලෙස් සහිත සම්මාදිට්ඨියෙන් කරන්න පුළුවන් ක්‍රියාවන් මොනවද කියලා. මේ කාරණය අපිට පැහැදිලි වෙනවා මූලපරියාය වර්ගයේ, මජ්ක්‍ධිම නිකායේ මූලපරියාය වර්ගයේ සම්මාදිට්ඨි සූත්‍ර. මේ සම්මාදිට්ඨි සූත්‍ර අටුවාවෙහි මෙන්න මේ ආකාරය සඳහන් වෙනවා. අයං සම්මාදිට්ඨි ද්විධා හෝති. මේ සම්මාදිට්ඨිය දෙවිධයයි. ලෝකියා ලෝකුත්තරා, ලෞකික සහ ලෝකෝත්තර වශයෙන්. තත්ථ කම්මස්සකතා ඥානං සච්ඡානුලෝමික ඥානංච ලෝකියා සම්මාදිට්ඨි. කම්මස්සකතා ඥානය සහ සච්ඡානුලෝම ඥානය ලෞකික සම්මාදිට්ඨියයි. සංක්ෂේපතෝ වා සබ්බාපි සාසවා පඤ්ඤා. සංක්ෂේපයෙන් නැත්නම් කෙටියෙන් කියනවා නම් මේ සියල්ලම කෙලෙස් සහිත ප්‍රඥාව. මොනවද මේ කම්මස්සකතා ඥානය කියලා කියන්නේ? කම්මස්සකතා ඥානය කියලා කියන්නේ බාහිර තාපසයට තියෙන ඥානය. කර්මය සොකීයයි, කර්මවාදී තාපසයට තියෙන ඥානය. ඔහු ආත්මවාදයෙන් මිදිලා නැහැ. ආත්මයක් තියෙනවා කියන ආත්මවාදයෙන් මිදිලා නැහැ. නමුත් ඔහුට තියෙනවා තමන් කරන දේ තමන්ට ඵල දෙනවා කියලා ඥානයක්. එහෙම කර්මවාදී ක්‍රියාවාදී නොවුනොත් ඒ තාපසයට කවදාක්වත් ධ්‍යාන ලැබෙන්නේ නැහැ කියලා බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙනවා. කර්මවාදී ක්‍රියාවාදී තාපසයක් වෙනෝනේ ධ්‍යාන ලබන්න. එහෙම නැත්තම් ස්වර්ගයටවත් යන්න බැහැ කියලා කියනවා. මොක්ෂය මොන කතාවද කියලා තියෙන සමාර්ථයෙන්ම. ස්වර්ගයට යන පාරවත් ඒ තාපසයට තේරෙන්නේ නැහැ. නිවන මොන කතාවද? මොක්ෂය කියන්නේ නිවන. සත්‍යානුලෝමික ඥානය කියන්නේ මොකද්ද? විදර්ශනා ඥානයන්ගේ අනුලෝම ඥානය කියන්නේ මාර්ග සිතට කිට්ටුම ඥානය. සත්‍යානුලෝම ඥානය දක්වාම ඒ කියන්නේ සම්මස්ත ඥානෙ කියන ප්‍රථම නාම රූප දකින්න පළවෙනි ඥානෙ, ඊට පස්සේ උද්‍යබ්බ ඥානය කියන දෙවෙනි ඇතිවීම නැතිවීම දකින්න ඥානෙ, මේ විදර්ශනා ඥාන, මේ විපස්සනා ඥාන සියල්ලම භංගානුපස්සනා භයතුපට්ඨාන යනුවෙන් මේ දිගටම තියෙන විපස්සනා ඥාන අනුලෝම ඥානෙ තෙක් කෙලෙස් සහිත කොටසට තමයි තියෙන්නේ කියලා කියලා තියෙනවා. පින් කොටසටයි තියෙනවා කියලා කියලා තියෙනවා. ඒ කියන්නේ භාවනා කරනකොට විපස්සනා කළත් පින් කියලා තමයි කියලා තියෙන්නේ. කෙලෙස් සහිත පින්. කෙලෙස් සහිත පින් කොටසට අයත් වූ උපදී විපාක සහිත කියන කොටස. මෙතනදී ආර්ය මාර්ගයේහි හෝ ආර්ය ඵලයේහි සම්ප්‍රයුක්ත ප්‍රඥාව ලෝකෝත්තර සම්මාදිට්ඨිය යනුවෙන් හඳුන්වනවා. මොකද ලෝකයෙන් එතර කරන්නා වූ සම්මාදිට්ඨිය. පුද්ගලයෝ වර්ග තුනක් දේශනා කරනවා. පෘථග්ජනය, සේක සහ අසේක. පෘථග්ජන පුද්ගලය දෙවිදියයි. ශාසනයෙන් පිට බාහිරක තාපසයා සහ මේ ශාසනයේ ඉන්න පෘථග්ජනය. බාහිරක තාපසයා, ඒ බාහිර ආගමක තාපසයා කර්මවාදී කම්මස්සකතා සම්මාදිට්ඨිය තියෙනවා. නමුත් සත්‍යානුලෝමක ඥානය ලැබෙන්න විදියක් නැහැ. මොකද ආත්ම දෘෂ්ටිය තියෙනවා. ඒ ආත්ම දෘෂ්ටිය පරාමර්ශණය කරන දැඩිව අල්ලගන්න ඔහුට විදර්ශනා වෙන්නේ නැහැ. බුදුජන් වහන්සේ තමයි විදර්ශනා දේශනා කරන්නේ. මේ ශාසනයෙන් පිට විදර්ශනාවක් නැහැ. ශාසනයේහි දෙන්නෙක් ඉන්නවා. සේක අසේක. සේක කියලා කියන්නේ හික්මෙමින් පවතිනවා. හික්මෙමින් පවතිනවා කියන එකයි සෝවාන් සකදාගාමි අනාගාමි පුද්ගලයාට තමයි සේක කියලා කියන්නේ. අසේක කියලා කියන්නේ හික්මෙන්නේ නැහැ. ඇයි හික්මෙන්නේ නැත්තේ? හික්මිලා ඉවර නිසා. රහතන් වහන්සේට තමයි අසේක කියලා කියන්නේ. මෙන්නේ නැහැ කියන අදහස. මෙතනදී නියත වශයෙන්ම නිවන දිසට යොමු කරවන ලෝකෝත්තර වූ කුසල සම්මාදිට්ඨිය තමයි ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියලා කියලා තියෙනවා. එම නිසා තව තැනක කියලා තියනවලු උජුගතස්ස දිට්ඨි ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ ආගතෝ ඉමං සද්ධම්. මනාකොට ඍජු වූ මාර්ගයට පිළිපන්න පුද්ගලයාටම තමයි අචල ප්‍රසාදය සහිත අචල සද්ධාව සහිත පුද්ගලයාටම තමයි මේ සද්ධර්මය තියෙන්නේ කියලාම කියලා තියෙනවා. ඒ කියන්නේ මේ සද්ධර්මය කෙරෙහි අචල ප්‍රසාදය ඇති වෙන්න ඕන. අන්න ඒ ප්‍රසාදය අනුව තමයි මෘදු ලෙස මේ ශාසනයෙහි ඉදිරි ගමන වැඩෙනවා කියලා තියෙනවා. මේ ප්‍රකාශය චීතාගිරි සූත්‍රයත් එක්ක හොඳටම ගැලපෙනවා. මේ ධර්මයේ කොයිතරම් සැසඳෙනවද, ඒ ඒ සූත්‍රයන්, ඒ ඒ තැන්වල සූත්‍ර අභිධර්ම කොයිතරම් ගැලපෙනවද කියන එක මෙයින් පැහැදිලි වෙනවා. මොකද අපිට චීතාගිරි සූත්‍රය කියනවා බුදුරජාණන් වහන්සේ දන්නවම දන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ශාස්ත්‍ර, මම ශ්‍රාවක. බුදුරජාණන් වහන්සේ දන්නාසේක මම නොදනිමි කියලා මේ ශාසනය එහෙම් පිටින්ම සද්ධාවෙන් සියල්ලම සද්ධාවෙන් ගන්න පුද්ගලයාට ඉතාම මෘදුආකාරයට ශාසනය වැඩිගෙන යනවා කියලා. එහෙම නැත්නම් ඒ පටන් ගන්න තැනින්ම වෙන අතකට යොමු වෙලා එතනින් එතනින් ගිහිල්ලා මහා තෙරවරෙක් වුණත් මේ ශාසනයෙන් කොයිතරම් දුරට ගියාද කියන එක තමයි එතනින් පැහැදිලි වෙන්නේ. මෙතනත් කියනවා කෙලින්ම පිළිපන් පුද්ගලයාට උජුගතස් ඍජු මාර්ගයේ පිළිපන්න පුද්ගලයාට මේ සද්ධර්මය පිළිබඳ අචල ප්‍රසාදයේ තියෙන පුද්ගලයාට තමයි මේ සද්ධර්මයේ දේශනා කරලා තියෙන්නේ. ඒක අනික් කෙනාට වැඩක් නැහැ කියන්නේ. මෙතනදී මේ කාරණේ පැහැදිලිද? ඒ කියන්නේ සම්මාදිට්ඨිය කියන එක දෙවිදියයි. ලෞකික සහ ලෝකෝත්තර. අපි දැන් ලෞකික සම්මාදිට්ඨිය එක්තරා වචන ප්‍රමාණයකින් දසවස්තුක සම්මාදිට්ඨිය වශයෙන් අත්ති දින්නම් අත්ති ඉට්ටන් යනුවෙන් අපි පැහැදිලි කරගත්තා. ඒක මේ අපි යන දාන සීල භාවනා මට්ටමින් කොයි මට්ටමටද යන්නේ කියන එක යම් කිසි කෙනෙක් දන් දීලා සිල් රැකලා විදර්ශනා වඩලා මේ විදර්ශනා වැඩිගෙන යනකොට මේ මාර්ගසිතට කිට්ටුම සිතට එනකම්ම තියෙන්නේ කෙලෙස් සහිත සම්මාදිට්ඨිය, ලෞකික සම්මාදිට්ඨිය කියලා තමයි දේශනා කළේ. මාර්ගසිතෙහි පමණයි ලෝකෝත්තර සම්මාදිට්ඨිය තියෙනවා කියලා දේශනා කළා. මොකද ඇතැම් පිරිසක් ඉන්නවා මේ භාවනා කරන එක ලෝකෝත්තරයි කියලා හිතන එක. ඒ කියන්නේ විදර්ශනා වැඩිම ලෝකෝත්තරයි කියලා හිතන පිරිසක් ඉන්නවා. අද කාලේ බොහෝ පිරිසක් ඉන්නවා මේ විදර්ශනා වැඩිම ලෝකෝත්තර නැත්නම් කුසල පක්ෂේ, පුණ්‍ය පක්ෂේ නෙමෙයි කුසල පක්ෂේ, අර කුසල්පින් වෙන් කරන් තැනදී විපස්සනා සම්මාදිට්ඨිය කියන එක, විදර්ශනා ඥාන කියන එක ලෝකෝත්තර වශයෙන් සැලකන පිරිසක් ඉන්නවා. එහෙනම් නැත්නම් කුසල පක්ෂේ තියෙන පුණ්‍ය පක්ෂේ නෙමෙයි, කෙලෙස් සහිත පක්ෂේ නෙමෙයි, කෙලෙස් රහිත පක්ෂේ කියලා හිතනවා විපස්සනා සම්මාදිට්ඨිය. නමුත් මේ ශාසනයේ පැහැදිලිවම දේශනා කරලා තියෙනවා මාර්ග සිතට එනකම්ම කෙලෙස් සහිත දේවල් තියෙන කියලා. අපිට මේ සූත්‍රය ඉදිරියට තව ගොඩක් පැහැදිලිවම. ඉන්පසුව අපි නැවත මහා චත්තාරික සූත්‍රයට යමු. කතමාච භික්ඛවේ සම්මාදිට්ඨි අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා. කුමක්ද භික්ෂූනි, මේ සම්මාදිට්ඨි ආර්ය වූ කෙලෙස් රහිත වූ ලෝකෝත්තර වූ මාර්ගයේහි අංගයක් වූ යාකෝ භික්ඛවේ අරිය චිත්තස්ස. යම් භික්ෂූනි මේ ආර්ය චිත්තයාගේ අනාසව චිත්තස්ස කෙලෙස් රහිත චිත්තයාගේ සිතෙහි අරිය මග්ග සමංගිනෝ ආර්ය මාර්ගයෙන් සමන්විත වූ අරිය මග්ගං භාවයතෝ ආර්ය මාර්ගය වඩන්නා වූ පඤ්ඤා ප්‍රඥාවක් තියෙනවා නම් මේ යම් ආර්ය සිතෙහි එහෙම නැත්නම් කෙලෙස් රහිත වූ සිතෙහි මාර්ගය අංග සහිත වූ සිතෙහි මාර්ගය වැඩෙන සිතෙහි ප්‍රඥාවක් තියෙනවා නම් ප්‍රඥා ඉන්ද්‍රියක් තියෙනවා නම් පඤ්ඤින්ද්‍රියං පඤ්ඤා බලං ප්‍රඥා බලයක් තියෙනවා නම් ඇයි පඤ්ඤින්ද්‍රියං කියලා කියන්නේ ප්‍රඥා ඉන්ද්‍රිය කියලා කියන්නේ ඉන්ද්‍රිය කියලා කියන්නේ තමන් ඒ පිළිබඳ අධිපති නම් ඉන්ද්‍රිය කියලා කියන්නේ ප්‍රඥාව අධිපති භාවයේ හේතු කොටගෙන ප්‍රඥාවේ අධික බව හේතු කරගෙන ප්‍රඥා ඉන්ද්‍රිය වෙනවා. ප්‍රතිපක්ෂ ධර්ම වලට සැලෙන්නේ නැහැ කියන කාරණේ අනුව ප්‍රඥා බලය වෙනවා. තමන්ට මේ ප්‍රඥාව ප්‍රඥා ඉන්ද්‍රිය තරම් වැඩලා තියෙනවද, එහෙම නැත්නම් ප්‍රඥා බලය තරම් වැඩලා තියෙනවද කියන එක විවිධ පුද්ගලයෙක්, විවිධ අදහස් තියෙන පුද්ගලයෙක් තර්ක කරන්න ගියාම නොයෙක් අදහස් කියපානවා. සමහරුන ශාසනයෙන් පිට මේවා කියන්නේ. එතකොට ඒ තරම් පැටලෙන්නේ නැහැ. නමුත් සමහරු මේ ශාසනයෙම තියෙන වචන ගෙනහල්ල ඒ වචන වලින් හරම කරනවා. වෙන වෙන තේරුම් යොදලා. අන්න එතකොට හිත හෙලවෙනවනේ. මේ කියපු එක මොකද්ද? මේකද නැත්තම් වෙන එකක්ද කියලා. එහෙනම් ඉන්ද්‍රිය වෙලා නැහැ, බල වෙලා නැහැ. ඒ ප්‍රඥාවේ ඉන්ද්‍රිය වෙලා තියෙනවා නම් නැත්තම් බල වෙලා තියෙනවා කියන්නේ එහෙම් පිටින්ම කිසිම කෙනෙකුට හෙල හොලවන්න බැරි තරම් කියන ප්‍රතිපක්ෂ ධර්ම වලට හෙලවෙන්නේ නැහැ කියන එක තමයි ප්‍රඥා බලය කියලා කියන්නේ. අපි කියමු දැන් කෙනෙකුට ශ්‍රද්ධාවක් තියෙනවා. ධර්මයේ කෙරෙහි පැහැදීමක් තියෙනවා. නමුත් කෙනෙක් ත්‍රිපිටක පොතක් වෙනහල්ලා පෙරලා කියනවා මෙතන තියෙන එක නෙමෙයි ආ මෙතන තියෙන්නේ කියලා පටලවනවා. එතකොට ඔහුට ධර්මයේ කෙරෙහි සැකයක් උපදිනවා. ඇත්තටම මේක වැරදිලා දන්නේ. එහෙනම් ශ්‍රද්ධාව බල වෙලා නැහැ. ඒ මොකද ඒ තරම්ම අවබෝධය දියුණු නැහැ. ඒකයි කියන්නේ. එහෙම නැත්නම් මේ පිළිගැනීම දියුණු නැහැ. අචල ප්‍රසාදය කියන්නේ එහෙම එකට නෙමෙයි. මේ බල වුණාම තමයි අචල ප්‍රසාදය කියලා කියන්නේ. අවෙච්ච ප්‍රසාද කියන්නේ එතන. එතන පටවියාපෝ තේජෝ ආයෝ මාරුණත් බුදුන් දහම් සමුන් කෙරෙහි තියෙන ශ්‍රද්ධාව අතාරින්නේ නැහැ, වෙනස් කරන්නේ නැහැ කියලා තමයි කෙනෙකුට තියෙනවනම් අන්න ඕකට තියෙන අචල ප්‍රසාදය. දැන් කෙනෙකුට පටවියාපෝ තේජෝ මාරු වෙනවා කියන්නේ ඉතින් බොහෝ උදාහරණ දෙන්න පුළුවන්. මේ පැත්තෙන් එක අතක් ගිනි ගන්නකොට ඒ බුදුන් සරණ හොඳයි කියලා හිතෙනවා. වෙන සරණකට වැඩිය බුදුන් සරණ හොඳයි, දහම් සරණ හොඳයි කියලා හිතනවනම් අන්න අචල ප්‍රසාද. නැත්තම් වෙන දෙවියෙක්ගේ හරි නමක් මතක් වෙනවනම් ඒ වෙලට මේ අචල ප්‍රසාදේ නෙමෙයි තියෙන්නේ. එහෙම නැත්තම් දොස්තර මතක් වෙනවනම් මේ වෙලාවට මාව බේරන්න පුළුවන් දොස්තර විතර වෙන කාටවත් නෙමෙයි කියලා. ඒ එහෙම අචල ප්‍රසාදය තියෙන කෙනාට තමයි ධර්මයේ රැකවරණය එන්නේ. මොකද ධර්මයේ ඉදිරිපත් වෙනවා. දැන් අපි අහලා තියෙන්නේ අර තිඹුරෙක් ගොවියෙක්ව වෙලුවාම ගොවිය අතේ තියෙන කැත්ත විසි කරාම තමයි ඒ තිඹුර අතාරින්නේ. ප්‍රාණඝාතය නොකරනවා. මම ධර්මයේ පිළිපදිනවා කියලා හිතලා ජීවිතේ ගියත් මම මේ තිඹුරව මරන්නේ නැහැ කියලා අතේ තියෙන කැත්ත විසි කරාම ආකට තිඹුර ලෙහලා යනවා කියලා. අන්න ඒකට තමයි ආචල ප්‍රසාදය කියලා කියන්නේ. ඒ වුණාට තමන්ව දෙහෙල ඇයි කියලා බලාපොරොත්තු නම් එක් කරොත් ඒක වංචනික ධර්මයක්. එහෙම හිතන්නේ නැතුව මැරෙන්න බලාගෙන තමයි ඒක විසි කරන්න ඕනේ ආචල. නැත්තම් අර ගොවියව නම් බේරුව එහෙම මාවත් බේරයි කියලා. එහෙම විසි කරොත් එහෙම ඉතින්. එතන මොකද තමන්ගේ චේතනාවට තමන්ටම බොරු කරගන්න බෑ. ධර්මය කියලා කියන්නේ ශක්තියක්. ස්වභාව ධර්මය. ඉතින් තමන් තුළ ඒ වංචාව තියෙනවා නම් තමන්ට ඒක පිළිටන්නේ නැහැ. ඒ හින්දා මැරෙන්න කැමති වෙලාවම සාරින්න ඕනේ. නැත්නම් විසි කරන්න ඕනේ. අන්න ඒ ප්‍රසාදයට කියනවා අචල ප්‍රසාදය කියලා. තමන්ටත් ව්‍යසනයක් ආවහම තමන්ට බලාගත්ත හැකි කොයිතරම් තමන්ගේ ඥානය දිනුනලා තියෙනවද කියලා. ඒ කියන්නේ ඥාති ව්‍යසනයක්, එහෙම නැත්නම් භෝග ව්‍යසනයක්, ඒ කියන්නේ දුප්පත් වීමක් හිතා ගන්න බැරි. නැත්නම් රෝග විශේෂණයක් හිතා ගන්න බැරි රෝගයක්, දරුණු රෝග. මෙන්න මේ ආකාරයේ දේවල් තමන්ට ලැබුණහම තමන්ගේ ඥාන ශක්තිය කොහෙද තියෙන්නේ කියලා එදාට තමන්ව හොයාගත්තා. ප්‍රඥාව ප්‍රඥා ඉන්ද්‍රියක්ද, සද්ධාව සද්නා ඉන්ද්‍රියක්ද කියලා දැනගන්නේ කොහොමද? මෙහෙමයි මට හිතෙන විදිහට සාමාන්‍යයෙන් කෙනෙකුට හිතෙන්නේ සද්ධා සති විරිය සමාධි ප්‍රඥා කියලා ඉන්ද්‍රියන් පහක් තියෙනවා. සියල්ල අවබෝධ වෙන්නේ ප්‍රඥා ඉන්ද්‍රියෙන් කියලා හිතනවා කියලා මට හිතෙනවා සමහරවිට. නමුත් සියල්ල අවබෝධ වෙන්නේ ප්‍රඥාවෙන්ම කියලා කියන්න අමාරු. සද්ධාව මූලිකයි මේ ශාසනයේ. මේ සද්ධාව යම් ප්‍රමාණයක් තියෙනවා නම් තමයි සද්ධාව කියලා කියන්නේ. නමුත් මේ සද්ධාවෙන් විශේෂ කාර්යභාරයක් ඒ පුද්ගලට ඉෂ්ට වෙනවනම්, උදාහරණයක් හැටියට මම හැම වෙලෙම කියන්නේ මේ ඇහෙන් කරන කාර්යභාරය කනින් කරන්න බෑ, නහයෙන් කරන්න බෑ, දිවෙන් කරන්න බෑ, මේ අතපයකින් කරගන්න බෑ. ඒ නිසා ඇහැ කියන එක විශේෂයි. ඇහැ දැකීම පිළිබඳ ඉන්ද්‍රිය භාවය තියෙනවා, අධිපති භාවයක් තියෙනවා. පිටත තියෙන දේවල් දැකීමට, ඒ මස් ඇසට ගෝචර වෙන දේවල් දැකීමට අධිපති භාවයක් තියෙනවා. වෙන කිසිම දෙයකින් ඒ දේ කරන්න බෑ. මෙන්න මේ වගේ ප්‍රඥාවෙන් කරන්න බැරි දේකුත් මේ සද්ධාවෙන් කරනවා නම් ඒ පුද්ගලයාට සද්ධා ඉන්ද්‍රියක් වෙලා තියෙනවා. සද්ධා ඉන්ද්‍රිය කියලා කියන්නේ ඒ පුද්ගලයාගේ සද්ධාවට. කිසිම ප්‍රතිවිරුද්ධ බලයකට සැලෙන්නේ නැත්නම් තමයි ප්‍රඥා බලය, සද්ධා බලය කියලා කියන්නේ. ඒ තියෙන සද්ධාව හොලවන්නම බෑ. එතකොට මේ සද්ධාවයි සද්ධා ඉන්ද්‍රියයි සද්ධා බලයයි අතර වෙනස තේරෙනවා. මෙන්න මේ වගේ තමයි මෙතන කියන්නේ යම් ආර්ය චිත් ආර්ය වූ සිතක, එහෙම නැත්නම් කෙලෙස් රහිත සිතක, කෙලෙස් නැති සිතක, ආර්ය මාර්ග සමන්විත සිතක ප්‍රඥාවක් තියෙනවා නම්, ප්‍රඥා ඉන්ද්‍රියක් තියෙනවා නම්, ප්‍රඥා බලයක් තියෙනවා නම්, ධම්මවිචය සම්බෝධ්‍යංගයක් තියෙනවා නම්, ධම්මවිචය කියන්නේ ඇයි? ධර්මයේහි විමසුම් නුවණ නම් වූ බෝධියෙහි අංගය ධම්ම විචය සම්බෝධ්‍යංග කියන්නේ එක. ධර්මය පිළිබඳ විමසන නිවනෙහි අංගය, බෝධියෙහි අංගය තමයි ධම්ම විචය සම්බෝධ්‍යංග කියලා කියන්නේ. අන්න එවැනි ධම්ම විචය සම්බෝධ්‍යංගයක් තියෙනවා නම් මාර්ගසිතෙහි අංගයක් වූ සම්මා දිට්ඨිය කියලා කියන්නේ මෙන්න මේ ප්‍රඥාව, ප්‍රඥා ඉන්ද්‍රිය, ප්‍රඥා බලය ධම්ම විචය සම්බෝධ්‍යංගය. එහෙම නැත්නම් සම්මාදිට්ඨි මාර්ගන්ති. මේ සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම කියලා 37ක් තියෙනවා. සතර සතිපට්ඨානෙන් පටන් අරගෙන ආරෂ්ඨාංග මාර්ගයෙන් ඉවර වෙන. සතර සතිපට්ඨානෙන් තමයි මේ හැමදේම පටන් ගන්න. කෙලවර වෙන්නේ මාර්ගංගාටේ. සමහරු නම් හිතනවා කෙලින්ම මාර්ගංගාට වටන්න පුළුවන් කියලා. මාර්ගංගාට කෙලින්ම වඩන්න පුළුවන් කියලා හිතන පිරිසකුත් මට හම්බෙලා තියෙනවා. එහෙම හිතන්න අමාරුයි. බුදුජන් වහන්සේ 37ක් වූ බෝධියෙහි අංග බෝධි පාක්ෂික ධර්ම නැත්තම් බෝධිය දෙසට යොමු කරන්නා වූ ධර්ම 37ක් දේශනා කරලා තියෙන්නේ. ඒ මාර්ගංගාට එකපාරටම වැඩෙන්නේ නැති හින්දා. අර අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරිය අනුපුබ්බ පටිපදා කියලා කියන කලින් හික්මිය යුතු ආකාරයක් කලින් කළ යුතු ක්‍රියාවන් කලින් රැකිය යුතු ප්‍රතිපදාවක් තියෙනවනේ. අන්නේ ප්‍රතිපදා පටන් ගන්න සතර සතිපට්ඨාන. සතර සතිපට්ඨානෙන් වැඩෙන්න පටන් ගත්ත බෝධියට නැමුණු මේ මාර්ගය මාර්ගංග 8න් තමයි කෙලවර වෙන්නේ. නමුත් මේ ඒ මාර්ගසිත එනකම්ම කෙලෙස් සහිතයි. නමුත් මේ මාර්ගසිතෙහි ඒ මාර්ගසිත කියන එක මෙවැනි උදාහරණයක්. අපි හිතමු කන්දක් තියෙනවා. මේ කන්දක් උඩ ඉතා විශාල නැත්නම් පැහැදිලිව පේන මාණික්යක් තියෙනවා. මේ කන්දට වටෙන්ම නගින පාරවල් තියෙනවා. අපි හිතමු මේ සතර සතිපට්ඨානය නැත්නම් සතර සම්මප්‍රදාන වලින් සතර ඍද්ධිපාද පංච ඉන්ද්‍රිය පංච බලවන් මාර්ග තියෙනවා. ටික ටික වැඩෙනවා. ඒ සියල්ල වැඩිලා එක්තරා දවසක එක මොහොතකදී මේ සියල්ලම ඒ එකම විටකදී මේ මාණික් රත්නයට වැඩිලා එක ආලෝකයක් පහළ වෙනවනේ. අන්න එවැනි උදාහරණයක් තමයි මාර්ගසිත කියන්නේ. මාර්ගංග 8ම එක විට පහළ වෙනවා. එක සිතේ. දැන් සම්මා වාචා කියවුවාම වචනේ පිළිබඳ දෙයක්. සම්මා කම්මන්ත කියවුවාම ක්‍රියා පිළිබඳ දෙයක්. නමුත් මේ පුද්ගලයා ඉන්නේ සමහරට භාවනා කරන ඉරියව්වකින් වෙන්න පුළුවන්. සාමාන්‍ය පුද්ගලවට හිතෙන්නේ නැහැ මෙතන මේ සතුන් මරීමෙන් වැළකීමක් තියනවාද? හොරකමෙන් වැළකීමක් තියනවාද? එහෙම කියලා. නමුත් මේ සිතෙහි ප්‍රබලවම මේ මාර්ගංග 8ම යෙදෙනවා එක විට. අන්න එවැනි දෙයක් තමයි මේ මාර්ගසිත කියලා කියන්නේ. මෙන්න මෙයයි භික්ෂූනි සම්මා දිට්ඨිය ආර්ය වූ කෙලෙස් රහිත වූ ලෝකෝත්තර වූ මාර්ගයේ අංගයක් වූ. මේ ආකාරයට මේ පුද්ගලයා මිත්‍යා දෘෂ්ටිය ප්‍රහාණය කිරීම පිණිස මිත්‍යා දෘෂ්ටිය නැති කිරීම පිණිස වෑයම් කරනවා, උත්සාහ කරනවා. සම්මා දිට්ඨිය ලබා ගැනීම පිණිස උත්සාහ කරනවා. අන්න එවිට ඔහුට සම්මා වායාම නම්මෝදී ඇති වෙනවා. යහපත් වූ වෑය නැත්නම් සම්මා වායාම කියන එක ඇති වෙන්නේ මේක අහලා මෙතනින් අමතක කරනවා නෙමෙයි. මේක අහලා හිතනවා දැන් අත්ති දින්නා දෙන දෙහි පාකයක් තියෙනවා. දෙන දෙය කියන්නේ මොකක්ද කියලා ඊළඟට කල්පනා කරන්න. කල්පනා කරාම දෙන්න පුළුවන් භාණ්ඩ වලින් දෙන්න පුළුවන් වස්තුන් නැත්නම් භාණ්ඩ වශයෙන් දෙන්න පුළුවන් ඒවා මතක් කරන්න පුළුවන් ඒ දහස් ගණන. ඒදී තමන්ට මේ දේ දුන්නහම ප්‍රතිඵලයක් තියනද කියලා හිතලා බලන්න. සමහරව දුන්නහම නම් වැඩක් නැහැ කියලා හිතේ. සමහරව දුන්නහම වැඩක් තියනද? දෙන දේ විපාකයක් තියෙනවා කියලා තමන්ට තියෙන සම්මාදිට්ඨිය කොයිතරම් පැහැදිලිව නැත්තම් ප්‍රබලව තමන්ට පිහිටලා තියෙනවා කියලා හොයාගන්න. ඊට පස්සේ මහා යාග ගැන හිතලා බලන්න. විශාල රෙදිපිලි දන් දීම, එහෙම නැත්තම් පහන් පූජා කිරීම, මල් පූජා කිරීම වගේ බොහෝ යාග හිතලා බලන්න. හිතලා බලන්න මේ හැම යාගයකම විශේෂ ඵල විපාකයක් තමන්ට තේරෙනවා කියලා. එහෙමනම් තමන්ට ඒ සම්මාදිට්ඨිය තියෙනවා. ඒක මදි නම් මට තව ටිකක් මිත්‍යා දෘෂ්ටිය තියෙනවා. මේක නැති කරන්න ඕනේ. මේක නැති කරන්න මම කොහොමද උත්සාහ කරන්නේ? මේක නේ තව ටිකක් කරුණු හොයන්න ඕනේ. දන්න කෙනෙක්ගෙන් ගිහිල්ලා අහන්න ඕනේ. මෙන්න මේක තමයි වෑයම. සම්මා වායම්. මිත්‍යා දෘෂ්ටිය ප්‍රහාණය පිණිස වෑයම් කරන්න. නැත්තම් අත්ති මාතා කියන එක මට ඒ තරම්ම තේරෙන්නේ නැහැ. එහෙම නැත්තම් අත්ති අයන් ලෝකෝ කියන එක මට තේරෙන්නේ නැහැ. ඒ තේරෙන්නේ නැත්තම් එකින් ගැලවෙන්නේ කොහොමද කියලා උත්සාහ කරනවා. සම්මාදිට්ඨිය උපසම්පාදනය කරගන්න. රැස් කරගන්න. සම්මාදිට්ඨිය රැස් කර ගැනීමට කරන වෑයම සම්මා වායාම. මෙන්න මේ මොහොතේ මිත්‍යා දෘෂ්ටිය ප්‍රහාණය කරන වෙලාවේ සම්මාදිට්ඨිය රැස් කරන වෙලාවේ ඔහුට තියෙන්නේ සම්මා වායාම. ඔහු සිහියෙන් මිත්‍යා දෘෂ්ටිය ප්‍රහාණය කරනවා. ඔහු සිහියෙන් සම්මාදිට්ඨිය රැස් කර ගන්නවා. අන්න එවෙලට ඔහුට තියෙන්නේ සම්මා සති. මෙන්න මේ ආකාරයෙන් මෙන්න මේ තුන් දහම தயோதம்மா சம்மாதித்தி அனுபரிதாவந்தி அனுபரிவர்த்தந்தி செய்யதிதான். சம்மாதித்தி சம்மா வாயாமு சம்மா சதி, சம்மா தித்தியாய் சம்மா வாயாமாய் சம்மா சாத்தியாய் கீன தர்மதா துண. மே சம்மாதித்திய பிறப்பதீம் வசேன் உபனிஷ்ரய வேணும், ஏ மோகத்தை விபதீம் வசேன் உபனிஷ்ரய வேணும் கீழ ஹேத்து வேணும் கீழ பூர்வஜாத சகஜாத கீன பிரத்ய தேக்கி பூர்வஜாத கீன பிறப்பதீம் வசேன் பசுவ இப்பதின தேட்ட ஹேத்து வேணும் பிரத்ய வேணும் சகஜாத கீழ கீன சமக இப்பதீம் வசேன் பிரத்ய வேணும். மே சம்மாதித்திய பூர்வாங்கமாய் சியாலம் சம்மாதித்திய சம்மாதித்திய பவா சம்மாதித்தி சம்மா வாயாம சம்மா சதிக்கின தூண பிறப்பதியும் வசேன் சா எக்கட்ட இப்பதியும் வசேன் பிரத்த வேணும் சம்மாதித்திய தீவிர. இன்பசு புத்திரஜன் வான்சி மென்ன மிகம தேசனா கரணும் தத்திர பிக்கவே சம்மாதித்தி புப்பங்கமா ஹோதி. மே சம்மாதித்திய பூர்வாங்கமாய் பிக்ஷுனி கெசேது மிச்சா சங்கப்பாங் மிச்சா சங்கப்போதி பஜானாதி. மித்யா சங்கல்பே மித்யா சங்கல்பே இதனகானோ சம்மா சங்கப்பம் சம்மா சங்கப்போதி பஜானா. சம்மா சங்கல்பே சம்மா சங்கல்பே கீழ ஜனகானோ மின்ன மெவிட்ட ஒவ்வொரு சம்மாதித்தி தியன் சம்மாதித்திய தியண்டோனே மித்யா சங்கல்பே மித்ய சங்கல்பே ஹட்டிட்டு ஜனகாண்டார் சம்மா சங்கல்பே சம்மா சங்கல்பே ஹட்டிட்டு ஜனகாண்டார். முகக்த பிக்ஷுனி மித்யா சங்கல்பே கீழே கியானே காம சங்கல்பே வியாபார சங்கல்பே விஹிம்ச சங்கல்பே காம சங்கல்பம் கேணி பஞ்சகாமே பிலிபந்த சித்துவிலி வியாபாரி சங்கல்பே கேணி அணுன் நசீம பிலிபந்த சித்துவிலி விஹிம்ச சங்கல்பே கேணி அணுன்ட கரதர கிரீம பிலிபந்த சங்கல்பனை தான் சித்துவிலி. அயாம் திக்கவே மித்யா சங்கல்பம் மேய் பிக்ஷுனி மித்யா சங்கல்பம் குமார் பிக்ஷுனி சம்மா சங்கல்பே கேட்க சம்மா சங்கல்பாத் தேவிதியை கேள புதிரியன் வாசி தேசனா கரணும். அத்தி பிக்கவே சம்மா சங்கப்போ சாசவோ புண்ணியபாகியோ உபதிவே பக்கோ கெலே சகிதவோ பீங்கொட்ட அயாத்வோ உபதிவிபாக சகிதவோ சம்மா சங்கல்பத்தியனும். அத்தி பிக்கவே சம்மா சங்கப்போ அரியோ அநாசவோ லோகுத்தரோ மக்கங்கோ ஆர்யவு கெலிஸ் ரஹிதவு லோகோத்தரவு மார்கங்கவு சம்மா சங்கல்பே குத்தியனோ. முகக்து பிக்ஷுனி கெலிஸ் சகிதவு பிங்கொட சத அயத்து உபதிபாக சகித சம்மா சங்கல்பே நெக்கம்ம சங்கப்பு நெக்கம்ம சங்கப்பு அவ்வியாபாத சங்கப்பு அவிஹிம்சா சங்கப்பு. முகக்து மீ நெக்கம்ம சங்கல்பே கிழக்கியான் நெக்கம்ம சங்கல்பே கிழக்கியான்னி யம் கிசி புத்கலே ஹிதனவனங் மம காமியன்கெ வெங்வெண்டோ அச பினவீமென் வெங்வெண்டோ கன பினவீமென் நகய பினவீமென் திவ பினவீமென் வெங்வெண்டோ டிக்கக்கரி அயின் வெண்டோ கய பினவீமென் அயின் வெண்டோனு கிள ஹிதனவனங் அன்னோட நெக்கம்ம சங்கல்பத்தி அன்ன எத்தனை பஹதிலி வேணுவா யம் கிசி புத்கலே கிஹிகியத்தேர்ல மகானவுனோ கொஹமது நெக்கம்ம சங்கல்பே சகிதோ ஏக வேண்ணி. எதக்கொட்ட எயத் கெலே சகித புண்ணியக்கொட சட்ட அயத் உபதிபாக சகித சங்கல்பே கீழ் தமா கியான் நெக்கம்ம சங்கல்பே கீழ கியான் காமியங்கே வெங்வீம் ஏ நெக்கம்ம சங்கல்பே கெலவரகட எனக்கம்ம ஞானியங்கே அப்படி கீழான மார்க சித்தட எனக்கம்ம தீன சங்கல்பே கெலே சாஹித கொடுசட தமாய் அயத்தே மார்க சித்தே தின சங்கல்பே ஆர்யவு கெலே சாஹிதவு லோகோத்தரவு மார்க்கங்கே கேள கேள்வி. முகக்தமே கெலே சாஹிதவு ஆர்யவு லோகோத்தர மார்க்கங்கவு சம்மா சங்கல்பே கேள கேள்வி. நாம இத்தனை வெளியே பயதிலி கரேனே அவ்வியாபாத சங்கல்பே அவிஹிம்ச சங்கல்பே மங்க இத்தோ தன்னோ கேள அவ்வியாபாத சங்கல்பே கேள கேள்வி மம நிவன் தக்கிந்தனா சத்த காத்தனே வெங்வேன் ஜோடிக்கு அதாஸ் சம்மாதி மட ஹொந்தக் வெந்தனா மட மே துகெங் மிதெந்தனா ஹொந்தக் பலாபுருத்து வெந்தனங் மட சத்துன் மரீமேன் එහෙම නැත්නම් ප්‍රාණීන්ගේ ජීවිතය තොර කිරීමෙන් වළකින්න ඕනේ කියන සංකල්පයට තමයි අව්‍යාපාස සංකල්පය. අවිහිංසා සංකල්ප කියන්නේ මොකද්ද? අනුන්ට හිංසා කිරීමෙන්, කරදර කිරීමෙන් වළකින්න ඕනේ කියන එක. එතකොට මේ නෙක්ඛම්ම සංකල්ප නැත්නම් පංචකාමයෙන් වෙන්වීම, ප්‍රාණඝාතයෙන් වෙන්වීම, හිංසාවෙන් වෙන්වීම කියන තුන තමයි සම්මා සංකප්ප කියන එකේ පුණ්‍ය කොටස වල අයත් කෙලෙස් සහිත වූ උපදීපාක සහිත කොටස. කුමක්ද ලෝකෝත්තර මාර්ගංග වූ ආර්ය වූ කෙලෙස් සහිත වූ කොටස? යම් ආර්ය වූ සිතක, කෙලෙස් සහිත සිතක, ආර්ය මාර්ගවලින් සමන්විත වූ සිතක තර්කයක් තියෙනවා නම්, තර්කයක් කියනවා සැසඳීමක් තියෙනවා, නැත්තම් විතර්කයක් තියෙනවා නම්, නැවත අරමුණට පැමිණීමක් තියෙනවා. විතර්කය කියන්නේ ඒක. සංකල්පයක් තියෙනවා නම්, මොකක් සංකල්ප කියන අපි කියන අදහස, නැත්තම් සංකල්පයක් තියෙනවා. අප්පනාවක් තියෙනවා, ඒ කියන්නේ අරමුණට එකඟතාවක් ඇතුව අරමුණට එන්න පුළුවන් නම් අර්පණා කියන එකයි. ව්‍යප්පනා කියන්නේ මනාකොට සිත පිහිටවන්න පුළුවන් අරමුණේ. අර්පණා කියන්නේ සිත පිහිටවීම, මනාකොට සිත පිහිටවීම තමයි ව්‍යප්පනා කියන්නේ. චේතසෝ අබිනීරෝපණ කියලා කියන්නේ මොකද්ද? සිතට නගා ගැනීමක් තියෙනවා නම්, ඒ කියන්නේ මේවයි. දැන් අපි මේ සියුම් උදාහරණ ගොඩක් දෙන්නේ, සියුම් වෙනස්කම් තියෙන. චේතසෝ අබිනීරෝපණා කියන එක කියන්නේ සිතට නගා ගැනීම කියන එකට උදාහරණ දීලා තියෙන්නේ. යම්කිසි කෙනෙක් මාලිගාවකට ඇවිල්ලා දොරපොඩ නවතිනවාද, එහෙම නැත්නම් ඇතුළටම ගමන් කරනවාද, යම්කිසි පුද්ගලයෙක් ඒ තරම් වැදගත් නැත්නම් ඔහු දොරකඩ නවතිනවා මාලිගාවට ආවා. ඒ යම්කිසි පුද්ගලයෙක් ඉතාම වැදගත් නම් ඔහු මාලිගාවේ ඉහළම තැනට යනවා. අන්න ඒ වගේ යම්කිසි සංකල්පයක්, තර්කයක්, විතර්කයක්, එහෙම නැත්නම් අරමුණට ගැනීමක්, නැත්නම් අරමුණෙහි සිත පිහිටුවීමක් තියෙනවා නම් ඒ ඉතාම වැදගත් කොට ඉතාම ඉහළින් සිතට නගා ගැනීම තමයි මේ චේතසෝ අබිනීරෝපණ කියලා කියලා තියෙන්නේ. සිතට නගා ගැනීම කියලා තමයි සිංහල තේරුම. එහි උදාහරණ කතාවෙන් හිතාගන්න, ඒ අරමුණට තමන්ගේ හිත තුළ දෙන්න ඕනේ ඊඩක මොකද්ද කියන. ඒ කියන්නේ මාලිගාවේ එළියේ නවතින කෙනාද, එහෙම නැත්නම් ඇතුළට යන කෙනාද? හිත එළියෙන් නවත්ත ගන්නවද, එහෙම නැත්නම් හිතටම මුළු හිතම පිරෙන්ද ඒ අරමුණට ඉඩ දෙනවද? එහෙමත් නැත්නම් වචී සංස්කාරයක් තියෙනවනම්. ඇයි මේ වචී සංස්කාර කියන්නේ? කොහොමද මේක සංකල්පයක් විදිහට? වචී සංස්කාර කියලා කියන්නේ වචන සංස්කරණය කරනවට, වචන හදනවට. කොහොමද අපි වචන හදන්නේ? කලින් හිතලා නැහැ නේද? වචන හදන්නේ තමන්ට තියෙන හැඟීමයි, තමන්ගේ සංකල්පනාවයි යම්කිසි ආකාරයකට මුසු කරලා තමයි වචන අපි ගලපන්නේ. ඒ ගැළපීමේ දක්ෂතාවය අනුව හිතේ තියෙන දේම කියන්න පුළුවන් වෙනවා. අන්න ඒකට කියනවා වචී සංස්කාර, නැත්තම් වචන සංස්කරණය කිරීම. මේ තර්ක, විතර්ක, සංකප්ප, අප්පනා, ව්‍යප්පනා, චේතසෝ අබිනීරෝපණා, වචී සංඛාරෝ යනුවෙන් මේ වචන වලින් හඳුන්වන්නේ සම්මා සංකල්පය. මාර්ගංගයක් වූ සම්මා සංකල්පය. ඒක ගැඹුරුයි. මොකද මේ කෙලවර ගැන කතා කරන්නේ. කතා කරන්නේ මේ මාර්ගසිත ගැන. බුද්ධ ධර්මයේ තියෙන සියලුම දේවල් මෙතෙන්ට එක්කහුව වෙනවා. ඉතින් තව ගොඩක් පැහැදිලි කරන්න ගියොත් එහෙම තරම් පැහැදිලි කරන්න තරම් දේවල් තියෙනවා. මේ හැම වචනයක්ම වෙන වෙනම පැහැදිලි කරන්න ඕනේ කියලා මට හිතෙනවා. මහා 44 සූත්‍රය කියලා කියන්නේ බුද්ධ ධර්මයේ තියෙන ගැඹුරුම සූත්‍රයක්. මේ මොකද කතා කරන්නේ ආර්ය වූ අනාශ්‍රව වූ සිත් ගැන. ඉතින් එහෙම සිත් පහළ වෙන එක අමාරුවට වා කොච්චර අමාරුද කියලා හිතනවා නම් අපිට ඒ සිත ගැන තේරුම් ගන්නත් අමාරුයි. කලින් අපි කතා කරපු විදිහට සම්මා වාචා කියලා කියන්නේ වචන සංස්කරණය පිළිබඳ විදියක්. සම්මා කම්මන්ත කියලා කියන්නේ මේ ප්‍රාණඝාතයෙන් වෙන්වීම, හොරකමින් වෙන්වීම, කාමමිත්‍යාචාරයෙන් වෙන්වීම. එතකොට එකසිතක කොහොමද මේ වචන පිළිබඳ සිල්පද 4යි, කය පිළිබඳ සිල්පද 3යි, අන්‍ය වූ තව මාර්ගංග 6යි එකහුව වෙලා එකසිතක පහළ වෙන කොහොමද කියලා පෘථග්ජන හිතකර හිතන්න අමාරුයි. මම හිතන විදිහට තේරුම් ගන්න තමයි අපි අනුමාන වශයෙන් තමයි තේරුම් ගන්න. මේක අත්විඳලම තමයි ඉතින් තේරුම් ගන්න වෙන්නේ. එතන මූල හදාගත්තොත් මුදු ලෙස මාර්ගය වැඩෙනවා කියලා තියෙනවා. මේ ශාසනයට ආපු කෙනාට හිතන්න බැහැලු තමන් කොහොමද යන්නේ කියලා. මම මේ ටික කරලා තමයි නිවන් දකින්න කියලා හිතන්න බෑ. ඒක තීරණය කරන්නේ ධර්මයේ. බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ අනුව තමන් ක්‍රියා කරන්න ඕනේ. තමන්ගේ හිතේ තිබ්බ ඔක්කොම ටික අතාරින්න ඕනේ. මම මේ දවස්වලට මේක කරනවා, මේ දවස්වලට මේක කරනවා, මේ දවස්වලට මේක කරලා ඊට පස්සේ හිත දියුණු කරනවා කියලා හිතන් ඉන්න එක නෙමෙයි. ධර්මයේ කියවලා ඒ සූත්‍රවල බුදුරජාන් වහන්සේ ඒ පුද්ගලයාට කියලා තියෙන ක්‍රමවේදයන් බලලා ඒ ක්‍රමවේදයන් අනුව ඉක්මනින් සූදානම් වුණා. මොදු ලෙස වැඩෙනවා ශාසනය. සාදරයක් නැතු මොදු ලෙස වැඩෙනවා කියන්නේ ඒක. අපි කියන්නේ දැන් මරණීය දුක කියන බොහොම දුකක්නේ. ඒ කියන මෛත්‍රීසිත වැඩුවොත්, කරුණාසිත වැඩුවොත් වේදනාවක් නැතුව මැරෙනවා කියන. නිදාගෙන නැගිට්ටා වගේ. ඒ වගේ විශේෂානිසංස විශේෂ දේවල් වල තියෙනවා. ඒ වගේ මේ සද්ධාව කියන එකෙත් විශේෂානිසංසයක් තියෙනවා. මෘදු ලෙසයි වැඩෙන්නේ. කරදර කරන්නේ නැහැ අපිට. අපිට තර්ක විතර්ක කරගෙන ඔළුව පටලවගෙන වෙහෙසෙන්න ඕනේ නැහැ. සද්ධාව තියෙන කෙනාට. මෘදු ලෙස ඒ ක්‍රමානුකූල වැඩිවීමක් තියෙනවා. එහිදී තමන්ටම ආපස්සට හැරලා බලවම සතුට හිතෙනවා. තමන් මේ දුර ආව දෙවෙනුත් නැහැ කියලා. මේ කාලය තුළත මම මේ දේවල් කරා. මගේ දියුණුවක් තියෙනවා. මම කලින් කරපු දේවල් නෙමෙයි දැන් කරන්නේ. කලින් තිබ්බ කෙලෙස් ඒ විදිහටම තියෙනවා කියලා තමන් බලලා ඒව අඩු නම් තමන් සතුට වෙන්න පුළුවන්. මේ වචී සංස්කාර කියන තනි වචනටත් ගොඩක් හිතන්නවා. තමන් කොහොමද වචන උපදවන්නේ කියන්නේ. ප්‍රථම ඥාණයෙන් උඩට වචී සංස්කාරයක් නැහැ. කියන්නේ ඇයි කියලා හිතන්නවා. මොකද එතනින් අහන වචනවලින් වචන වලට හරවන්න බෑ ඒ කියන සියුම් දැනීම. පචී සංස්කාරය නැති වෙනවා දැන් දෙවන දානීය. මේ මොකද දැනීම සියුම් වැඩි. දැනීම සියුම් වැඩි. පචී සංස්කාරය රළු වැඩි. වචනේ රළුයි. අපි කියන්නේ මෙතන තියෙන පාලි වචනෙට සිංහල තේරුම දුන්නහම සිංහල තේරුම රළු වැඩි සමාන නැහැ. අන්නේ වගේ. තියෙන හැඟීමට වචනේ සමාන වෙන්නේ නැති වෙනවා. සාමාන්‍ය ව්‍යවහාර භාෂාවේ තියෙන වචන අදාළ වෙන්නේ නැති අවස්ථාවල් එන්න පටන් ගන්නවා. ඒක ඕනෑම භාවනා ක්‍රමයකින් ඇති වෙන තත්ත්වයක්. මෙන්න මේ ආකාරයට යම්කිසි පුද්ගලෙක් මිච්ඡා සංකල්පය ප්‍රහාණය කරන්න වෑයම් කරනවා. මොනවද මිත්‍යා සංකල්පය? කාම සංකල්ප, ව්‍යාපාද සංකල්ප, විහිංස සංකල්ප. තමන්ට කාම සංකල්පයක් ආවහම ඔහු වෑයම් කරනවා. මෙයින් මිදෙන්නේ කොහොමද? ඔහු වෑයම් කරනවා. වෑයම් කරන්නේ නැත්නම් ඔහු ඒ කාමයන්හි ගිලිනවා. ඊට පස්සේ තමන්ට ව්‍යාපාද සංකල්පයක් ආවහම තමන් හිතනවා කොහොමද තමන් මේ ව්‍යාපාද සංකල්පයෙන් මිදෙන්නේ? සමහර හිතනවා මේ අපි සත්තු නම් මරන්නේ. ඒ වුණාට මේ උතුරේ යුද්ධ කරනකොට නම් බොහොම සතුටක් දැනෙනවා. ඉතින් මේ මොන සංකල්පයද? ඒකත් ව්‍යාපාර සංකල්පයක්ම තමයි. වෙන සංකල්පයක් නෙමෙයි. ඒකට ඉඩ දීලා ඉන්නවනම් මාර්ගය වැඩෙන්නේ නැහැ. මේ මිත්‍යා සංකල්පය ප්‍රහාණය කරන්න මම මොනවද හිතන්න ඕනේ කියලා කෙනෙක් හිතනවනම් අන්න ඒ වෙලාවට ඔහුට සම්මා වායාම. සම්මා වායාම. එහෙම නැත්නම් තමන්ට හිතෙනවා තව කෙනෙකුට විහිළුවක් කරන්න. පොඩි වෙලාවකට එහෙම නැත්නම් ඉතාම සුළු වෙලාවකට ඔහු අපහසුවකට පත් කරන්න හිතෙනවා. හරි සුළු වැරද්දක් වගේ නේද? ඒකත් විහිංසාවම තමයි. තමන්ට හිතෙනවා නම් මේ විහිළු කරන එකෙන් කොහොමද බේරෙන්නේ? සමහරවිට විහිළු කරන්න කියලා බොරුත් කියාගන්න. සාමාන්‍යයෙන් බොරු කියන්නේ නැහැ. ඒ වගේ තමන්ට කාට හරි කරදර ගන්න හිතුනහම කෙනෙකුට ගහන්න හිතෙනවනම් පොඩි තට්ටුවක් දාන්න හිතෙනවනම් තමන් කල්පනා කරලා බලන්න මොන සංකල්පයද මේ? හිංස සංකල්පේ නම් මේ මිදෙන්නේ කොහොමද කියලා හොයනවනම් තමන්ට හොයාගන්න බැරි නම් දන්න කෙනකින් ගිහිල්ලා අහනවනම් අන්න සම්මා වායාම. ඔහු ඒ වෑයම කරලා සිහියෙන් සම්මා සංකල්පය හොයන්න උත්සාහ කරනවා නම් අන්න සම්මා වායාම. ඔහු සිහියෙන් මිච්ඡා සංකල්පය අයින් කරනවා නම් සම්මා සති. සම්මා සංකල්පය උපසම්පාදනය කරගෙන රැස් කරගෙන ඉන්නවා නම් අන්න ඒ වෙලට ඔහුට සම්මා සතිය තියෙනවා. මෙන්න මේ ආකාරයට මේ තුන් දහම පූර්වජාත සහජාත කියන ප්‍රත්‍ය දෙකින්, ඒ කියන්නේ පෙර ඉපදීම වශයෙන් සහ එකට ඉපදීම වශයෙන් මේ සම්මා සංකල්පයට හේතු වෙනවා. මොන තුන් දහමද? සම්මා සමාධිත්‍ති, සම්මා වායාම, සම්මා සති කියන තුන. මේ සියල්ලන්ටම හැබැයි සම්මාදිට්ඨිය පූර්වංගම. නැවතත් භික්ෂුනි මෙහිදී සම්මාදිට්ඨිය පූර්වංගම වෙනවා. කොහොමද? මිත්‍යා වාචා මිත්‍යා වාචාණයෙන් දැනගන්න. මිත්‍යා වචනේ මිත්‍යා වචනේ කියලා දැනගන්න. සම්මා වචනය සම්මා වචනේ යනුවෙන් දැනගන්න. අන්න එවිට ඔහුට සම්මාදිට්ඨිය තියෙනවා. සම්මාදිට්ඨිය මොකක්ද භික්ෂුවනි මිත්‍යා වචනය කියලා කියන්නේ? මුසාවාදය, පිසුනා වාචය නමු කේලම් කීම, පරුසා වාචය පරුස වචන කීම, සම්පප්පලාපය මේ වචනෙන් කරන අකුසල් හතර. මොකක්ද භික්ෂුවනි සම්මා වාචා කියන්නේ? සම්මා වාචා කියන එකත් දෙවිධයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. කෙලෙස් සහිත වූ පුණ්‍ය භාගී පුණ්‍ය පක්ෂයේහි වූ උපදීපාක සහිත වූ මේ සම්මා වචනයක් තියෙනවා. ඒ මොකක්ද? මුසාවාදයෙන් වැළකීම, කේලම් කීමෙන් වැළකීම, පෞසා වචනයෙන් වැළකීම, සම්ප්‍රප්පලාපයෙන් වැළකීම. මොකක්ද භික්ෂුවනි? ආර්ය වූ කෙලෙස් රහිත වූ ලෝකෝත්තර වූ මාර්ගංග වූ සම්මා වචනය කියන්නේ යම් ආර්ය සිතක, කෙලෙස් රහිත සිතක, මාර්ගංග සහිත සිතක වචනෙන් කරන දුෂ්චරිත හතරෙන් පළමුවෙන්ම ආරති කියලා කියන්නේ නොඇලීමක්, විරති කියලා කියන්නේ වෙන්වීමක්, පටිවිරති කියලා කියන්නේ ඉතා දුරින් දුරවීමක්. දැන් ඒ දෙකේ වෙනසක් තේරෙන්නේ? දැන් සාමාන්‍යයෙන් යම් කිසි දෙයකින් මේ ළඟම තියෙන දෙයින් වෙන් වෙනවා කියලා කියන්නේ ඒ දෙය වෙන් වෙලත් ළඟම තියෙන්න පුළුවන්. නමුත් දුරු වෙනවා කියන්නේ ඊට වඩා වෙනස් අදහසක්. ආරති කියන්නේ නොයල්ම, විරති වෙන්වීම, පටිවිරති දුරුවීම, වේරමණි සම්පූර්ණයෙන්ම වැළකීම තියෙනවා නේද? ආර්ය වූ සිතක, කෙලෙස් රහිත සිතක වචනය පිළිබඳ දුෂ්චරිත හතරෙන් හතර පිළිබඳ නොඇලීමක්, වෙන්වීමක්, දුරුවීමක්, සම්පූර්ණයෙන්ම වැළකීමක් තියෙනවා නම් එයයි භික්ෂූනි ආර්ය වූ කෙලෙස් රහිත වූ මාර්ගංග වූ සම්මා වාචා. මේ ආකාරයට තමන්ට තිබෙන්නා වූ මිත්‍යා වචනය තමන් දන්නවනම් තමන් තාම බොරු කියනවද? බොරු කියන එක නවත්ත ගන්නේ කොහොමද? තමන් තාම කේලම් කියනවද? කේලම් කියන එකෙන් නවතින්නේ කොහොමද? තමන් පරුස වචන කියනවද? පරුස වචන කියන එකෙන් නවතින්නේ කොහොමද? තමන් සම්ප්‍රප්පලාප කියනවා නම් සම්ප්‍රප්පලාප කියන එක නවත්ත ගන්නේ කොහොමද කියලා උත්සාහයක් කරනවා නම් සම්මා වායාම මේ වෙලාවට ඒ සම්මා වචනය ප්‍රස් කරන්න ඔහු උත්සාහ කරනවා නම් අන්නේ වෙලාවට තෝටි තියෙන සම්මා වායාම. සිහියෙන් මිත්‍යා වචනය නවත්තන ඔහුට සම්මා සති. සිහියෙන් සම්මා වචනය උපසම්පාදනය කරගෙන ඉන්න ඔහුට, ප්‍රස් කරන්නා වූ ඔහුට සම්මා සතිය පිහිටනවා. මෙන්න මේ ආකාරයට මේ තුන් දහම පුරේ ජාතක සහ ජාතක පෙරේපදීම් වශයෙන් සහ සමගේපදීම් වශයෙන් මේ සම්මා වචනයට හේතුප්‍රත්‍ය වෙනවා. මෙහිදී භික්ෂුනි සම්මාදිට්ඨිය පූර්වංගම වෙනවා. කෙසේද? මිත්‍යා කර්මාන්තය මිත්‍යා කර්මාන්තය යනුවෙන් දැනගන්න. සම්මා කර්මාන්තේ සම්මා කර්මාන්තේ වශයෙන් දැනගන්නවා. මිච්ඡා කර්මාන්තය කියන්නේ මොකද්ද? පාණාති පාතය. අදින්නා දානේ කාමේසු මිච්ඡාචාරය. මෙයයි මිච්ඡා කර්මාන්තය. සම්මා කර්මාන්තය දෙවිදියයි. කෙලෙස් සහිත වූ පුන්න පක්ෂේහි වූ උපදීපාක සහිත වූ සම්මා කර්මාන්තය. ඒ කියන්නේ ප්‍රාණඝාතයෙන් වෙන්වීම, හොරකමෙන් වෙන්වීම සහ කාම මිච්ඡාචාරයෙන් වෙන්වීම. මේ සම්මා කර්මාන්තය දෙවිදියයි. මේ කෙලෙස් සහිත පැත්ත. කෙලෙස් රහිත පැත්ත කියනවනම් ආර්ය වූ, අනාශ්‍ර වූ, ලෝකෝත්තර වූ මාර්ගංගේ. කියන්නේ මොකද්ද? යම් කයින් කරන කර්මාන්ත තුනෙන් වෙන්වීමක්. ඒ කියන්නේ ප්‍රාණඝාතය, හොරකම සහ කාම මිත්‍යාචාරය කියන ඒ තුන පිළිබඳ ආරතිය, නොයල්මා, විරති, පටිවිරති, වේරමණි කියලා කියන්නේ වෙන්වීමක්, දුරුවීමක්, සම්පූර්ණයෙන්ම වැළක්මක් තියෙනවා නම් යම් ආර්ය වූ කෙලෙස් රහිත වූ සිතක මෙන්න මේක තමයි ලෝකෝත්තර සම්මා කර්මාන්තය කියන්නේ. මෙහිද සම්මා කර්මාන්තය රැස් කිරීමටත්, මිත්‍යා කර්මාන්තයෙන් වෙන්වීමටත් කරන වෑයම සම්මා වායාම වෙනවා. සිහියෙන් මිත්‍යා කර්මාන්තයෙන් වෙන්වීම, සම්මා කර්මාන්තයේ යෙදීම සම්මා සති වෙනවා. මෙන්න මේ ආකාරයට මේ සම්මා දිට්ඨි, සම්මා වායාම, සම්මා සති කියන තුන් දහම පෙරපදීම් වශයෙන් සහ සමගිපදීම් වශයෙන් මේ සම්මා කර්මාන්තයට හේතු වෙනවා, ප්‍රත්‍ය වෙනවා. නැවත සම්මා ආජීවය සඳහා සම්මා දිට්ඨිය පූර්වංගම වෙනවා. මිත්‍යාජීව, මිත්‍යාජීව වශයෙන් උත් සමාජීව, සමාජීව වශයෙන් උත් දැනගන්න සමාධි. අන්නේ දැනගන්න වෙලාවට උඩ තියෙන සම්මා දිට්ඨි. මිත්‍යාජීවය කියන්නේ මොකද්ද කියනවා නම් චුන්ගේ වශයෙන් දේශනා කළා කියන්නේ. හියන්ගේ වශයෙන් කියනවා නම් වචනයෙන් කරන ක්‍රියාවන් හතර සහ ඉහත සඳහන් කරපු කයින් කරන ක්‍රියාවන් තුන ආජීවය පිණිස නොකිරීම තමයි සම්මා ආජීවය. මෙහි පැවිද්දන්ගේ වශයෙන් මිත්‍යා ජීවය දේශනා කරලා තියෙන්නේ කුහණා. කුහණා කියලා කියන්නේ ත්‍රිවිධ කුහණා. පළවෙනි කුහණාව තමයි ඉරියාපත සංනිශ්චිත කුහණාව. ඉරියාපත සංනිශ්චිත කුහණාව කියලා කියන්නේ සිල්වතෙක් වගේ ගොඩක් පේන්නේ ඉන්නවා. සිල්වතෙක් නොවි. ඉන්ද්‍රිය සංවරය තියෙනා වගේ පේන්නේ ඉන්නවා. ඉන්ද්‍රිය සංවරය නැති. ප්‍රත්‍ය පරිසේදන කුහණාව. මොකද්ද? යම් කිසි දෙයක් දුන්නහම ප්‍රතික්ෂේප කරනවා. ඒ දෙයට කැමැත්තෙන් ඒත් ප්‍රතික්ෂේප කරනවා. ඊට වඩා දෙයක් බලාපොරොත්තු. ඒ වගේ විසුද්ධි මාර්ගයේ මේ පිළිබඳව මම හිතන්නේ අපි දීර්ඝව සාකච්ඡා කළා. මොකද කුහණා නම් තුනයි තියෙන, අනික ඒවා බොහෝ ගණනක් තියෙනවා. ඉතා පොඩි වෙනස් වීම සහිත. ඒ වගේ සාමන්ත ජප්පන කුහණාව කියලා කියනවා තව. ඒ කියන්නේ සමන්ත මාර්ගඵල තියෙනවා වගේ පේන ඉරියව් පවත්වන තමයි. ලපනා කියලා කියන්නේ වචනේ ප්‍රකාශ කරනවා. මොනහරි තමන්ට දේවල් ලබා ගන්න. නේමිත්තකතා කියලා කියන්නේ නිමිති පෙන්නනවා තමන්ට ඕන දේ ලබා ගන්න. නිප්පේසිකතා කියලා කියන්නේ තමන්ට මොනහරි නොදුන්නහම බනිනවා. මේ මිනිස්සු සලකන්නවත් දන්නේ නැහැ කියලා. ඒ වගේ නොඑක් බනින ක්‍රම තියෙනවා. ලාභේන ලාභං නිජිකින්සනතා කියලා කියන්නේ කෙනෙක්ගෙන් හම්බෙන ලාභය තව කෙනෙකුට ගිහින් දෙනවා. දුන්නහම ඔහුට නැවත එනකොට ඊට වඩා කුඩා දෙයක් දෙන්න බැරි වෙනවා. ඒ හම්බෙන දේ තව කෙනෙකුට දෙනවා. එමෙහෙම එක ගේකින් හම්බෙන දේ තව ගේකට දීලා, ඒ ගේකින් හම්බෙන දේ තව ගේකට දීලා, ඒ පුද්ගලයන්ට හිස් අතින් Taman ළඟට එන්න බැරි කරනවා. ඒ ලාභෙන් ලාභය සෙවීම කියලා වෙනම ක්‍රමයක් තියෙනවා. එන්න මේ දේවල් තමයි මිත්‍යා ආජීවයට භික්ෂුවගේ වශයෙන් දේශනා කරලා තියෙන්නේ. සම්මා ජීවය කියන්නේ මොකද්ද? සම්මා ජීව දෙවිදියයි. කෙලෙස් සහිත වූ, පුණ්‍ය පක්ෂෙහි ඇත්තා වූ, උපදීපාක සහිත සම්මා ආජීවයක් තියෙනවා. කෙලෙස් රහිත වූ ආර්ය වූ ලෝකෝත්තර මාර්ගංග වූ සම්මා ජීවයක් තියෙනවා. මොකක්ද කෙලෙස් සහිත වූ පුණ්‍යපක්ෂේහි වූ උපදීපාක සහිත සම්මා ජීවි කියලා භික්ෂුව වශයෙන් දේශනා කරලා තියෙන්නේ. ඉහත සඳහන් මිත්‍යා ජීවෙන් වෙන්වී වාසය කිරීම. බොහෝනා ලපන නේමිත්තකතා නිප්පේසිකතා ලාභේන ලාභන් නිජිකින්සනතා කියන ක්‍රමෝලින් වෙන් වෙලා ආජීවයේ පැවැත්වෙන ජීවිකාව කිරීම. ජීවිකාව කියන්නේ තමන්ට අවශ්‍ය චීවර පින්න පාත සේනාසන ගිලාන ප්‍රත්‍ය බේසජ්ජ පරික්කාර කියන දේවල් ලබා ගැනීම. මේ දේවල් වලින් වෙන් වෙලා කරන්නේ ආර්ය වූ අනාශ්‍රව වූ කෙලෙස් රහිත වූ ලෝකෝත්තර වූ මාර්ගංග වූ මිත්‍යා ජීවය. මොකද්ද කියනවා නම් යම් ආර්ය වූ සිතක අනාශ්‍රව වූ සිතක කෙලෙස් රහිත වූ සිතක මේ මිත්‍යා ජීවය පිළිබඳ නොයල්මක් තියෙනවා නම් වෙන්වීමක් තියෙනවා නම් දුරුවීමක් තියෙනවා නම් විශේෂයෙන් වැළකීමක් තියෙනවා නම් අන්නේයි ආර්ය වූ ලෝකෝත්තර වූ මාර්ගංග වූ සම්මා ජීවය කියලා කියන්නේ. මේ ගිහෙක්ට වශයෙන් කියනවා නම් තමන්ගේ ජීවිකාව පිණිස ප්‍රාණඝාතය නොකිරීම, හොරකම නොකිරීම, කාමීත්‍යාචාරය නොකිරීම, බොරු නොකීම, හේලාම් නොකීම, පරුස වචන නොකීම, හිස් වචන නොකීම කියන ක්‍රියාවන් හතෙන් වැළකිලා ජීවිතය පවත්වනවා නම් ඒ ජීවිතේ හොඳයි, සම්මා ජීවිතයට වැටෙනවා. මෙන්න මේ ආකාරයට ඔහු මිත්‍යා ජීවයෙන් වෙන් වෙන්න උත්සාහ කරනවා. අනේ වෙලාවට ඔහුට සම්මා වායාම, සම්මා ජීවයෙන් ජීවත් වෙන්න උත්සාහ කරනවා. අනේ වෙලාවට ඔහුට තියෙනවා සම්මා වායාම, කියන්නේ යහපත් වූ වායාම තියෙනවා. සිහියෙන් ඔහු මේ මිත්‍යා ජීවයෙන් වෙන් වෙනවා කියලා හිතලා සිහියෙන් වෙන් වෙන වෙලාවට ඔහුට සම්මා සති තියෙනවා. මේ සම්මා ජීවය, මේ සම්මා ජීවයෙන් තමයි මම ජීවත් වෙන්න ඕනේ කියලා හිතන වෙලාවට සිහියෙන් ඒ දේ කරනකොට සම්මා සතිය පිහිටනවා. මෙන්න මේ ආකාරයට මේ තුන් දහම පෙරපදීම් සහ සමගිපදීම් වශයෙන් හේතු වෙනව, ප්‍රත්‍ය වෙනව සම්මා ජීවයට. මොනවද මේ තුන් දහම? සම්මා දිට්ඨි, සම්මා වායාම, සම්මා සති කියන තුන. මෙන්න මේ ආකාරයට භික්ෂුනි සම්මා දිට්ඨිය සියල්ලන්ටම පූර්වංගමයි. කෙසේද භික්ෂුනි සම්මා දිට්ඨිය පූර්වංගම වෙන්නේ? සම්මා දිට්ඨිය සහිත පුද්ගලයාට තමයි භික්ෂුනි සම්මා සංකල්පය පිහිටන්නේ. සම්මා දිට්ඨිය නැති පුද්ගලයෙකුට සම්මා සංකල්පයක් පිහිටනවා කියලා එකක් නැහැ. මෙන්න මේ ආකාරයට සම්මා සංකල්පය පිහිටපු පුද්ගලයාට තමයි සම්මා වචනය පිහිටන්නේ. කොහොමද එහෙම වෙන්නේ? සම්මා සංකල්පය, අපි ගමු සම්මා සංකල්පය මොකද්ද කියලා. නෙක්ඛම්ම සංකප්ප. යම්කිසි පුද්ගලයෙක් දැඩි ලෙස පංචකාමයන්ගේ ඇලිලා ඉන්නවද, ඔහුට මේ අකුසල් වලින් මිදෙන්න අමාරුයි. ඒ නිසා නෙක්ඛම්ම සංකල්පය මේ හැම දෙයකම උදව් වෙනවා. නෙක්ඛම්ම සංකල්පයේ ප්‍රමාණයක්වත් නැත්තම් ඉතුරු දේවල් නම් කරන්න හම්බෙන්නේ. ඒ නෙක්ඛම්ම සංකල්පයේ තියෙන හින්දා තමයි අපිට සම්ප්‍රප්පලාප කෙනකින් වෙන් වෙන්න වෙන්නේ. නෙක්ඛම්ම සංකල්පය වැඩිලා නැහැ තමන්ට සම්ප්‍රප්පලාප කියන සිද්ධ වෙලා තියෙනවා. කොහොමද තමන්ට නෙක්ඛම්ම සංකල්පය කොයිතරම් තියෙනවද කියලා හොයාගන්න පුළුවන් කෙනෙකුට හිස් වචන කියන්න හිතෙනවා නම් නෙක්ඛම්ම සංකල්පය කොයිතරම් වැඩිලා තියෙනවද කියලා හිතාගත්ත හැකි මුලින්ම තමන්ට තාම බොරු කියන්න හිතෙනවා. මේ බුදුරජාණන් වහන්සේ පිළිවෙලක් ඇතුළු තම දේශනා කළා තියෙනවා. මුසාවාද, විසුනා වාචා, පරුසා වාචා, සම්ප්‍රප්පලාප. මම සියලුම පුද්ගලයන් ගැන නම් දන්නේ නැහැ. සාමාන්‍යයෙන් මම දන්න පුද්ගලයන් ගැන හිතනවා නම් මුලින්ම පංචශීලයට ඇවිල්ලා මුසාවාදයෙන් නම් නවතිනවා. බොහොම උත්සාහයෙන්. ඉතින් නෙක්ඛම්ම සංකල්පයේ ප්‍රමාණයක් තියෙනවා. ඒක තමයි නිවන් දකින්න ඕනේ කියලා හිතවිල්ලක් තියෙනවා. නිවන් දකින්න ඕනේ සිතුවිල්ලනේ මේ සංකල්පය කියලා කියන්නේ. නෙක්ඛම්ම සංකල්පය. මේ කාමයන්ගෙන් වෙන් වෙන්න නිවන් දකින්න ඕන. අව්‍යාපාද සංකල්පය තියෙනවා ප්‍රමාණයක්. ඒකින් ප්‍රාණඝාතය නවතිනවා. මේ විදිහ බොරු කියන එක නවතිනවා. කේලම් කියන එකත් බොහෝ සෙයින් නවතිනවා. අනුන්ට අනර්ථකාරී කේලම් කියන එක නවත්තනවා ඒ පුද්ගලයා. නමුත් පරුසවචන කියන එක නවත්තනවා. ඇයි ඒ? අවිහිංස සංකල්පය තාම වැඩිලා මදි නම් ඔහුට ඔහු පරස වචන තාමත් කියනවා. මොකද කෙනෙක්ව වෙහෙසටපත් කිරීම නැත්නම් හිංසාවටපත් කිරීම ඔහු නවත්තලා නැහැ. ඔහුට ඒ පිළිබඳ සංකල්පය වැඩිලා නැහැ. ඒ හින්දා පරස වචනයක් කියන්න හිතෙනවා. මෙන්න මේ ආකාරයේ සම්මා සංකල්පයේ දියුණු වෙන මට්ටමට තමයි සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන තුන දියුණු වෙන්නේ. එතකොට අපි ඉතින් හිතියට අපේ ප්‍රමාණයක් තියනවා කියලා දුර්වල තැන හිතලා බලන්න ඒකට හේතුව තියෙන්නේ මුල. ඒක සම්මා සංකල්පය වැඩිලා නැත්තම් ඒකට හේතුවක් තව තියෙනවා සම්මා දිට්ඨිය වැඩිලා නැහැ. ඒ සංකල්පය දියුණු වෙන්න තරම්. මෙන්න මේ ආකාරයට සම්මා දිට්ඨිය නිසා සම්මා සංකල්පය සම්මා දිට්ඨිය තියෙන පුද්ගලයාට තමයි සංකල්ප එනවා කියන්නේ. සංකල්පය තියෙන පුද්ගලයාට තමයි සම්මා වාචා එනවා කියන්නේ. සම්මා වාචා තියෙන පුද්ගලයාට තමයි සම්මා කම්මන්ත එනවා කියන්නේ. පුළුවන් වෙනවා කියන්නේ. සම්මා කම්මන්තය පුළුවන් පුද්ගලයාට තමයි සම්මා ආජීවය පුළුවන් වෙන්නේ. සම්මා ආජීවය කරන්නත් ඉතින් සෑහෙන වෑයමක් ඕනි. මේ විදිහට විතරයි මම ජීවත් වෙන්නේ කියලා හිතාගන්න. සෑහෙන දෙයක් අතාරින්න ඕනේ. සෑහෙන සංකල්ප නෙක්කම් සංකල්ප සෑහෙන වැඩිලා තියෙන්න ඕනේ සම්මා ආජීවිතෙක් වැඩෙන්න. සෑහෙන වෑයමක් ඔහුට තියෙනවා. නමුත් සම්මා ආජීවය පුරුදු වුණාට පස්සේ තමයි ඔහුට යහපත් වූ වෑයම තවදුරටත් වැඩෙන්නේ. ඒ නිසා බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙනවා මේ සම්මා ආජීවය තියෙන පුද්ගලයාට තමයි සම්මා වායාම කියන එක ඇති වෙන්නේ. සම්මා වායාම කියන එක තියෙන පුද්ගලයාට තමයි සම්මා සතිය නැත්නම් යහපත් වූ සිහිය ඇති වෙන්නේ. ඒ යහපත් වූ සිහිය තියෙන පුද්ගලයාට තමයි සම්මා සමාධිය ඇති වෙන්නේ. ඒ සම්මා සමාධිය ඇති වෙච්ච පුද්ගලයාට තමයි සම්මා ඥානය ඇති වෙන්නේ. ඒ සමාධිය උඩ පිටල මේ සීල සමාධි ප්‍රඥා කියන තුන එන්නේ මේ විදිහට තමයි. සමහර කියනවා නෑ මේක ප්‍රඥා සීල සමාධිය කියලා. ඒ මොකද 9 වෙනි 10 වෙනි අංග දන්නේ නැති නිසා එහෙම කියන්නේ. ආරෂ්ඨාංග මාර්ගය විතරක් අරගෙන කියනවා නෑ මේක ප්‍රඥා මූල තියෙන මොකද සම්මා දිට්ඨිය සංකල්පය අපි යොදන්නේ සම්මා දිට්ඨිය සංකල්පය ප්‍රඥාවට. සීලයට තමයි සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව තුන යොදන්නේ. සමාධියට තමයි සම්මා වායාම සම්මා සති සමාධි සම්මා සති සම්මා සමාධි තුන යොදන්නේ. ඉතින් සමහර කියනවා මේ සීල සමාධි ප්‍රඥා කියලා බුදුහාමුදුරුව වහද්දලා කියලා තියෙන්නේ. මේක ප්‍රඥා සීල සමාධි කියලා. එහෙම දෙයක් නැහැ. මේකේ සීල සමාධි ප්‍රඥා තමයි තියෙන්නේ. ඒක තමයි බුදුහාමුදුරුව කියලා තියෙන්නේ. මහා පරිණුරණ සූත්‍රයේ තැන් බොහෝ ගණනකදී කියලා තියෙනවා. ඉතා හොඳ සීලයක පිහිටියාම තමයි හොඳ සමාධියක් ලැබෙන්නේ. ඉතා හොඳ සමාධියක පිහිටන පුද්ගලයාට තමයි හොඳ ප්‍රඥාව ලැබෙන්නේ කියලා. මේ ඒ විස්තර කතාව. සම්මා දිට්ඨිය තියෙන පුද්ගලයාට සම්මා සංකල්පය වැඩෙනවා. මොකද මේ සියල්ලන්ටම සම්මා දිට්ඨිය පූර්ණංග වීම නිසා. සම්මා දිට්ඨිය නිසා සම්මා සංකල්පය, සම්මා සංකල්පය නිසා සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. මේ සම්මා ආජීවය නිසා සම්මා වායාම, සම්මා වායාම නිසා සම්මා සති, සම්මා සමාධි. මේ සම්මා සමාධිය තියෙන පුද්ගලයාට තමයි මේ සමාධිය පිහිටලා යහපත් වූ ඥානය ලබන්න පුළුවන්. සම්මා ඥාන. ඒ සම්මා ඥානය තියෙන පුද්ගලයාට තමයි සම්මා විමුක්ති කියන යහපත් වූ නිදීම ලැබෙන්නේ. මෙන්න මේ ආකාරයට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. ඉතිකෝ භික්කවේ අට්ඨංග සමන්නාගතෝ සේඛෝ. මෙන්න මේ ආකාරයට භික්ෂූනි අෂ්ට අංගයන්ගෙන් නැත්නම් අංග 8කින් සමන්විත වූ සේක පුද්ගලයාට දසංග සමන්නාගතෝ අරහහෝති. දසකින් සමන්විත වූ අරහත් පුද්ගලෙක් බවට පත් වෙන්න පුළුවන්. පත් වෙනවා. රහතන් වහන්සේ අංග 10කින් සමන්විතයි කියලා දන්නවනේ. සාමාන්‍ය ප්‍රශ්නයක් කියන්නේ. මෙන්න මේ ආකාරයට තමයි අංග 8කින් යුක්ත වූ හික්මින පුද්ගලයා නැත්තම් සේක පුද්ගලයා අසේක වූ නැත්තම් අරහත් වූ අංග 10කින් යුක්ත පුද්ගලෙක් බවට පත් වෙනවා. මෙහිදි භික්ෂූනි මේ සියල්ලටම සම්මා දිට්ඨිය පූර්වංගමයි. ඒ සම්මා දිට්ඨිය සහිත පුද්ගලයාට මිත්‍යා දෘෂ්ටිය එහෙම් පිටින්ම නැති වෙනවා. මිත්‍ය දෘෂ්ටිය නිසා යම් කිසි පෞකාර අකුසල දහමක් ඔහුට ඇති වෙනවා නම් ඒ සියල්ලම ඔහුට නැති වෙනවා. එන මේ ආකාරයට සම්මා දිට්ඨිය නිසා නොයෙක් කුසල් දහම් වැඩිමෙන් පරිපූර්ණ බවට පත් වෙනවා ඔහුට. එම නිසා මේ එක මාර්ගංගයකට සම්මා දිට්ඨිය කියන දේ නිසා සම්මා දිට්ඨිය කියන මාර්ගංගයට කාරණා හතරක් වෙනවා. සම්මා දිට්ඨි නිසා සම්මා දිට්ඨිය වැඩෙනවා. මිත්‍යා දෘෂ්ටිය සම්මා දිට්ඨිය දාගන්න එක තමයි සම්මා දිට්ඨිය කියන්නේ. මිත්‍යා දෘෂ්ටිය ප්‍රහාණය වෙනවා. මිත්‍යා දෘෂ්ටිය නිසා වැඩෙන්නා වූ ඔහුට ලැබෙන්න තිබෙන්නා වූ පෞකාර අකුසල දහම් ගෙන් ඔහු මිදෙනවා. සම්මා දිට්ඨි නිසා කුසල් දහම් වැඩිලා පරිපූර්ණ බවට පත් වෙනවා. මෙන්න මේ ආකාරයට සම්මා දිට්ඨිය තියෙන පුද්ගලයාට සම්මා සංකල්පය ඇති වෙනවා. ඒ සම්මා සංකල්පය නිසා ඔහු මිත්‍යා සංකල්පය නැති කරනවා. මිත්‍යා සංකල්පය නිසා ඔහුට ඇති වෙන්න තිබුණා වූ පෞකාර අකුසල දහම් වලින් මිදෙනවා. සම්මා සංකල්පය නිසා කුසල් දහම් වැඩිලා පරිපූර්ණ බවට පත් වෙනවා. එන මේ ආකාරයට සම්මා කර්මාන්ත සහිත පුද්ගලයාට සම්මා වාචා වැඩෙනවා. සම්මා වාචා නිසා ඔහුට මිත්‍යා වාචා නැතු වෙනවා. මිත්‍යා වාචා නැතුව ගියහම මිත්‍යා වාචා තියෙන පුද්ගලයාට තිබෙන අකුසල දහම් වලින් ඔහු මිදෙනවා. සම්මා වාචා තියෙන පුද්ගලයාට වැඩෙන්නා වූ කුසල් දහම් වැඩිලා පරිපූර්ණ බවට පත් වෙනවා. දිගටම සම්මා වචනේ වැඩි වීමෙන් ඒ සම්මා වචනේ සම්පූර්ණයෙන් වැඩි වීමෙන් ඔහු සම්මා කර්මාන්තයට එනවා. සම්මා කර්මාන්තය ආවා මිත්‍යා කර්මාන්තයෙන් මිදෙනවා. මිත්‍යා කර්මාන්තය නිසා ඇතිවන්නා වූ අකුසල දහම්ගෙන් ඔහු මිදෙනවා. සම්මා කර්මාන්තය නිසා කුසල් දහම් වැඩිලා පරිපූර්ණ බවට පත් වෙනවා. සම්මා කර්මාන්තයේ වැඩුණු පුද්ගලයාට සම්මා ආජීවය වැඩෙනවා. සම්මා ආජීව වැඩුණා මිත්‍යා ආජීවෙම ඔහු මිදෙනවා. මිත්‍යා ආජීව නිසා ඔහුට රැස්වන්නා වූ අකුසල දහම් මිදෙනවා. සම්මා ආජීවය නිසා ඔහු කුසල් රැස් කරගෙන පරිපූර්ණ බවට පත් වෙනවා. මෙන්න මේ ආකාරයට නැවත සම්මා වායාම වැඩෙනවා. සම්මා ආජීවෙති ඒ සම්මා වායාම නිසා ඔහුට මිත්‍යා වායාමෙන් මිදෙන්න පුළුවන් වෙනවා. මිත්‍යා වායාම නිසා ඇතිවන්නා අකුසල දහම් වලින් මිදෙන්න පුළුවන් වෙනවා. සම්මා වායාම නිසා ඇතිවන්නා වූ කුසල් දහම් තවදුරටත් වර්ධනය කරමින් පරිපූර්ණ බවට පත් කරන්න පුළුවන්. මෙන්න මේ ආකාරයට සම්මා සති ඔහුට වැඩෙනවා. දැන් මේ මුලින් තිබ්බ 100ට වඩා දියුණු 100ක් මේ කියන්නේ. මේ මාර්ගංග ඔස්සේම ගමන් කරත් අපිට තේරෙනවා මේ එන්නෙන් හැමදේම දියුණු දියුණු තත්ත්වයට පත් වෙනවා කියලා. සම්මා සතිය ඇති වෙනවා. ඒ සම්මා සතිය නිසා ඔහුට මිත්‍යා සතිය වළකින්න පුළුවන් වෙනවා. මිත්‍යා සතිය නිසා ඇතිවන්නා වූ පෞකාර අකුසල දහම් වලින් මිදෙන්න පුළුවන් වෙනවා. සම්මා සතිය කුසල් දහම් වර්ධනය කරගෙන පරිපූර්ණ බවට පත් වෙන්න පුළුවන්. සම්මා සතිය තියෙන පුද්ගලයාට සම්මා සමාධිය ඇති වෙනවා. සම්මා සමාධිය තියෙන පුද්ගලයා මිත්‍යා සමාධියෙන් මිදෙනවා. මිත්‍යා සමාධිය නිසා ඇතිවන්නා වූ පෞකාර අකුසල දහමින් මිදෙනවා. සම්මා සමාධිය නිසා ඇතිවන්නා වූ කුසල් දහම් වඩල පරිපූර්ණ බවට පත් කරනවා. ඒ සම්මා සමාධිය තියෙන පුද්ගලයාට සම්මා ඥානය වැඩෙනවා. සම්මා ඥානය තියෙන පුද්ගලයාට මිත්‍යා ඥානෙ නැති වෙනවා. වැරදි ඥානයක් තියෙනවනේ ඒක නැති වෙනවා. වැරදි ඥානයක් නිසා නැත්නම් මිත්‍යා ඥානයක් නිසා ඇතිවන්නා වූ පෞකාර අකුසල දහම් තියෙනවනේ එයින් මිදෙන්න පුළුවන් වෙනවා. සම්මා ඥානය නිසා ඇතිවන්නා වූ කුසල් දහම් ඔහුට වැඩෙනවා. ඒ සම්මා ඥානය තියෙන පුද්ගලයාට සම්මා විමුක්තිය ලැබෙනවා. ඒ සම්මා විමුක්තිය ලැබෙන පුද්ගලයාට මිත්‍යා විමුක්තියෙන් මිදෙන්න පුළුවන් වෙනවා. මිත්‍යා විමුක්තිය නිසා ලැබෙනා වූ අකුසල දහම් තියෙනවනේ එයින් මිදෙන්න පුළුවන් වෙනවා. සම්මා විමුක්තියෙන් සම්මා විමුක්තිය වැඩිමෙන් නොයෙක් කුසල් දහම් වැඩිලා පරිපූර්ණ බවට පත් කරගන්න පුළුවන් වෙනවා. මෙන්න මේ ආකාරයට කුසල පක්ෂයේ 20ක් සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි සම්මා ඥාන සම්මා විමුක්ති කියන 10 සහ ඒ අංග 10 නිසා ඇතිවන්නා වූ නොයෙක් කුසල් දහම් කියන 20 සම්මා දිට්ඨිය නිසා ඇතිවන කුසල් දහම් සම්මා සංකල්පය නිසා ඇතිවන කුසල් දහම් සම්මා වාචා නිසා ඇතිවන කුසල් දහම් සම්මා කම්මන්තේ නිසා ඇතිවන කුසල් දහම් සම්මා ආජීවය නිසා ඇතිවන කුසල් දහම් සම්මා වායාම නිසා ඇතිවන කුසල් දහම් සම්මා සතිය නිසා ඇතිවන කුසල් දහම් සම්මා සමාධිය නිසා ඇතිවන කුසල් දහම් සහ සම්මා ඥාන නිසා ඇතිවන කුසල් දහම් සම්මා විමුක්ති නිසා ඇතිවන කුසල් දහම් කියලා තව 10ක් තියෙනවා. ඒකට කුසල පක්ෂයේ 20ක් තියෙනවා. මේ කුසල පක්ෂයේ 20යි අකුසල පක්ෂයේ 20කුත් තියෙනවා. මොකද මිත්‍යා දිට්ඨි මිත්‍යා සංකප්ප කියලා 10ක් තියෙනවා. ඒ මිත්‍යා දිට්ඨි නිසා ඇතිවන අකුසල දහම් කියලා තව 10ක් තියෙනවා. මෙන්න මේ 20යි සම්මා දිට්ඨි කොටසේ තියෙන 20යි මිත්‍යා පැත්තේ තියෙන කොටසයි එකව වුණහම එකට එකතු කරහම මහා 44ක ධම්මපරියාය වෙනවා. 40 ආකාරයක මහා ධර්ම ක්‍රමය කියලා මේ හඳුන්වන්නේ. මේ මහා 44ක කියන මේ ධර්මපරියාය කියන ධර්ම ක්‍රමය. මේ 40 ආකාරයක මහා ධර්ම ක්‍රමය බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ මෙහෙමයි. ඉතිඛෝ භික්ඛවේ වීසති කුසල පක්ඛා වීසති අකුසල පක්ඛා මහා 44කෝ ධම්මපරියායෝ පවත්තිතෝ අප්පතිවත්තියෝ සමනේනවා බ්‍රාහ්මණේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මුණාවා කෙනචිවා ලෝකස්මී. මෙය මහා 44ක නම් වූ ධර්ම ක්‍රමයයි. මෙය මේ ආකාරයටමයි පවතින්නේ. මෙය කිසියම් හෝ ආකාරයකින් ශ්‍රමණයෙකුට හෝ බ්‍රාහ්මණයෙකුට හෝ දෙවියෙකුට හෝ මාරයෙකුට හෝ බ්‍රහ්මයෙකුට හෝ වෙන කිසිවෙකුට හෝ කිසිම ආකාරයකින් වෙනස් කරන්න බෑ. අප්‍රතිපත්. බුදුරජාණන් වහන්සේ මෙන්න මේ ආකාරයෙන් දේශනා කරලා භික්ෂූන්ට කියනවා, භික්ෂූනි යම් කිසි ශ්‍රමණ බ්‍රාහ්මණේ මෙන්න මේ මහා 44ක ධර්ම ක්‍රමයට ගැරහී යුතුකට සලකනවා නම් නින්දාකට යුතුකට සලකනවා නම් ඔහු අස්පනාපිටම දිත්තේව ධම්මේ අස්පනාපිටම කාරණා 10කින් වාදයට පැමිණෙනවා, ගර්හා කරන්න සුදුසු වෙනවා, නින්දාවට පැමිණෙනවා. මොනවද කියනවා නම් යම් කිසි පුද්ගලයෙක් කියනවා නම් සම්මා දිට්ඨිය හොඳ නැහැ කියලා සම්මා දිට්ඨියට ගරහනවා නම් ඔහු විසින් මිත්‍යා දෘෂ්ටිය සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයෝ පූජා කළා වෙනවා, ඔහු ප්‍රශංසා කළා වෙනවා මිත්‍යා දෘෂ්ටිය සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට. මෙන්න මේ පළවෙනි කාරණයෙන් ඔහුට ගරහන්න පුළුවන්. තමන් ප්‍රශංසා කරන්නේ මිත්‍යා දෘෂ්ටිය සහිත පුද්ගලයාට. ඔහු සම්මා සංකල්පය ගරහනවා නම් ඔහු මිත්‍යා සංකල්පය සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට ප්‍රශංසා කළා වෙනවා. ඒ කාරණයෙන් ඔහු නින්දාවට භාජනය වෙන්න සුදුස්සෙක් බවට පත් වෙනවා. මෙන්න මේ ආකාරයට මෙන්න මේ අංග 10ට සම්මා දිට්ඨිය සම්මා සංකල්පය මේ සම්මා සමාධි සම්මා ඥාන සම්මා විමුක්ති කියන අංග 10ට ඔහු විරුද්ධ වෙනවා නම් ගරහනවා නම් ඒ අංග 10 සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට ඔහු ප්‍රශංසා කළා වෙනවා, පූජා කළා වෙනවා. ඒ කාරණේ දස කරුණකින් ඔහුට නිඳා කරන්න සුදුසු බවට පත් වෙනවා. පොටිම්ම කියනවා නම් භික්ෂූනි මේ ඔක්කලා නුවර වාසී ශ්‍රමණ බ්‍රාහ්මණයෝ වස්ස භඤ්ඤා නම් වූ වස්ස සහ භඤ්ඤ කියලා ජන කොටස් දෙකක් ඉඳලා තියෙනවා. ඔවුන් ඔක්කලා වාසී ජන කොටසයි වස්ස කියන ජන කොටසයි භඤ්ඤ කියන ජන කොටසයි අහේතුවාද, ඒ කියන්නේ කිසිම හේතුවක් නැතුව සියල්ල සිද්ධ වෙනවා කියලා වාදයක් තියෙනවා. අකිරියවාද කියලා කියන්නේ කොච්චර පව් කරත් පින් කරත් වැඩක් නැහැ, හොඳ දේවල් කරත් නරක වැඩ කරත් පව් පින් සිද්ධ වෙන්නේ නැහැ. නාස්තිකවාද කියලා කියන්නේ නැති දින්නම් නැති ඉට්ටම් කියලා කිසි දෙයක් කරාට කිසි දෙයක් වෙන්නේ නැහැ කියන වාද තියෙනවා. නමුත් මෙහෙම දෘෂ්ටි තියෙන මේ ඔක්කලා වාසී සහ වස්ස වාසී සහ භඤ්ඤ වාසී ජන කොටස් තුන මේ ශ්‍රමණ බ්‍රාහ්මණය මෙන්න මේ මහා චත්තාරිසික ධර්ම ක්‍රමයට නින්දා කරේ නැහැලු. වචනෙන් ප්‍රකාශ කළේ නැහැලු. නින්දාවට බය. තමන්ට ඒ වාදයේ තිබ්බට වචනේ නින්දා කරන්න ගියේ නැහැලු. මොකද තමන්ට කවුරු හරි ඇවිල්ලා බණී කියලා බය. චුට්ටක් මොලේ කිලති. ඒ කියන්නේ ඔවුන්ට කවුරු හරි ඇවිල්ලා නින්දා කරයි කියලා බයට තමන්ට එහෙම දෘෂ්ටියක් තිබුණ නැහැ. හොඳ දෘෂ්ටියක් තිබුණ නැහැ. ඒත් මේ මහා චත්තාරිසික ධර්ම කමෙන් නින්දා කරන්න නැතුව හිටියලු. කවුරු හරි ඇවිල්ලා බැන්නොත් කියන බයට. බුදුරජාණන් වහන්සේ මෙන්න මේ මහා චත්තාරිසික නම් වූ මහා ධර්මපර්යාය භික්ෂුන්ට දේශනා කළා. දේශනාව අහලා සතුටු වූ භික්ෂුන් භාගතුන් වහන්සේගේ දේශනාව සානේ මහත් වූ සතුටට පත් වුණා. මහා චත්තාරිසික සූත්‍රය මජ්ක්‍ධිම නිකාය.
සාදු සාදු සාදු.